සාදුකං සුරක්ෂිතං කත්වා ප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රසේ සුනන්තෝ සද්ද මොක්ඛදං ධම්මසාරෝ අයං බදන්තා ධම්මසවනකාරෝ අයං බදන්තා ධම්මසවනකාරෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ජානතෝ හං භික්ඛවේ පස්සතෝ ආසවානං khayam vadāmi අපි සියලු දෙනාටම මේ උදා වෙලා තියෙන අවස්ථාව ඉතාම වටිනා අවස්ථාවක්. ඒ තමයි මනුස්සත්වයක් ලැබිච්ච අපට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය අහන්න ලැබෙන එක. එතකොට මේ මිනිසත් බවට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එනකොට මේ ධර්මය වටහා ගන්නට නුවණ නැති කෙනෙක් සිටියොත් එයාට මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් පැහැදිලි කළ දෙනවා අමුතරනිකායේ පාතිතේර සූත්‍රයේදී යම් භික්ෂුවක් භික්ෂුන් දෙනවක් වෙනවා. එක භික්ෂුවක් බුදුරණවහන්සේගේ ධර්මය අහනවා නුවණ තියෙන කෙනා. නුවණ තියෙන කෙනා බුදුරණවහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේම ඉගෙනගෙන ඒ ධර්මයේම මතක තියාගෙන ඒ ධර්මයේම විචක්ෂණය කරලා විමසලා තමන්ගේ මනසින් කල්පනා කරලා තමන්ගේ ඒ ධර්මයේ නිවැරදි ආකාරයට සමාධියෙන් වටහාගෙන සම්මාදිකයෙන් යුක්තව අනිත් අයට මේ ධර්මය පැහැදිලි කරලා දෙනවා. ඒ ධර්මයේ තේරුම් ගන්න. එතකොට මේ විදිහට පුළුවන්කම ලැබුණේ නුඹ කියන කෙනාට. ඒ වගේම මේ දේශනාව පැහැදිලි කරනවා තව කෙනෙක් ඉන්නවා බුදුරණවහන්සේම ධර්මය අහනවා. තේර භික්ෂුවක් හෝ නවක භික්ෂුවක් හෝ මධ්‍යම භික්ෂුවක් හෝ මේ ඕනම භික්ෂුවක් ඒ බුදුරණවහන්සේ දාලම ධර්මය අහනවා. ඒ ධර්මයෙන් ඉගෙන ගන්නවා. ඒ ධර්මයෙන් මතක තියා ගන්නවා. ඒ ධර්මයෙන්ම තමයි කල්පනා කරන්නේ. නමුත් තමන්ගේ දෘෂ්ටියක් එක්ක එයා දුෂ්ප්‍රඥයි. එයාට ප්‍රඥාව නැහැ. එතකොට එනම් බුදුරණවහන්සේ ධර්මය ඉගෙන ගත්තට මේ ධර්මයේ මතක තබා ගත්තට එයාට ප්‍රඥාව නැති නිසා තමන්ගේ රාමුවනම තමයි කල්පනා කරන්නේ. එතකොට තමන්ගේ රාමුවට ගැළපෙන විස්තරයක් කරගන්න. එයාටත් ගැළපෙනවා හැබැයි තමන්ගේ රාමුව. එයා මිත්‍යා දෘෂ්ටියක්. එයා බුදුරණවහන්සේගේ ධර්මයේ විකෘති දෙයක් අනිත් පැත්තට කියලා. එයා නිරේ එයා අධික දුක් ලැබෙන දෙයකට යනවා. අනිත් අතට බොහෝ අහිත පිණිස යොදී. එතකොට එහෙනම් බලන්න මේ දෙන්නම ඇහුවේ බුදුරණවහන්සේගේ ධර්ම. මතක තියාගත්තේ බුදුරණවහන්සේගේ ධර්ම. ඒක නම් තමයි හිතන්න බැරුව. හැබැයි එක්කෙනෙක් දුෂ්ප්‍රඥයි එක්කෙනෙක් ප්‍රඥාවන්ත. හිතන්න පුළුවන්. පුළුවන් කෙනාට ධර්ම නිරවුල් කරගන්න පුළුවන්. හිතන්න බැරි කෙනාට ධර්මයේ තමන්ගේ මතවාදත් එක්ක තමයි ඉදිරිපත් වෙන්නේ. මම ඔබට නිරන්තරයෙන් උදාහරණයක් තමයි අර මැඩියගේ මාළුවගේ උදාහරණ. මැඩිය ගොඩේමඩ ගිහිල්ලා ඇවිදලා මාළුවාට විග්‍රහ කරනකොට මෙහිමයි ගොඩේම විස්තරය කියන මාළුවාට කොච්චර කියන්න උත්සාහ කරත් තමන් ග්‍රාමයට එහා දෙයක් යන්න යන්න බෑ. අන්නේ වගේ තමයි දුෂ්ප්‍රඥ කෙනා. බුදුරණවහන්සේගේ ධර්මයෙන් ඇහුවට ඒ ධර්මයෙන් ඉගෙන ගත්තට ඒ ධර්මයෙන් මතක තියාගත්තට තමන්ගේ රාමුවත් එක තමයි මේක විග්‍රහ කරගන්නේ. එතකොට එහෙනම් හොඳට මතක තියාගන්න මිනිසත් බව ලැබෙලා බුදුරණවහන්සේ ධර්මය ඇසුණු පමණින් මේ ධර්මය අත්දකින්න බෑ. ඒකට අවශ්‍යයි අපි තුළ ගොඩනගෙන විචක්ෂණ හැකියාව නොනින් කල්පනා කිරීමේ හැකියාව අවශ්‍යයි. එහෙම නැති කෙනාට මේ ධර්මයේ තුලින්ම මතු කරගන්න පුළුවන් ගැළපෙන විස්තරය. හැබැයි හරියට ගැළපෙනවා. එයාගේ රාමුව. දැන් අපි හිතමු මෙහෙම. අර මාළුවා කියලා තව මාළුවෙකුට කියනවා මෙන්න මේ වගේ ගොඩ නැක් ගොඩ ගොඩේම තියෙනවා ගෙවල් කොයි වගේද ගල් මල් වල දැන් දෙන්නාට හාමු දෙකට ගැලපෙලයක් මෙන්න වගේ ගස් ටිකක් තියෙනවා කොයි වගේද දියසිවල් පාසල් වල තව මාළුවෙකුට කියලා විග්‍රහ කරනවා දෙන්නටම ගැලපෙල යනවා ඇයි එයාගේ රාමුවට අර හාමු දෙක ගැලපුණා අනිත් කෙනාට දෙක ගැලපෙල යනවා එහෙම ගැලපුණා කියලා ඒක ප්‍රඥාවන්තය අත්දකින්න ධර්මයක් නෙවෙයි ඒක තමන්ගේ රාමුවට ගැලපෙන දෙයක් විතරයි ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට යම් කිසි කෙනෙක් යම් කාරණාවක් බුදුරණවහන්සේගේ ධර්මය තුළ මෙහෙම තියෙනවා කියලා විග්‍රහ කරන්න පුළුවන් අපරත් එක ගැලපෙන්න පුළුවන් හැබැයි අපි බලන්න ඕනේ බුදුරණවහන්සේ වදාළ ධර්මයට අනුව දේශනා තුලින් අවබෝධය කරා යන විදිහට ප්‍රායෝගිකව ප්‍රඥාව වැඩෙන විදිහට මේක ඉස්මතු වෙනවාද කියලා බොහෝ විනසකරන එක තේරෙනවා හොඳට මතක තියාගන්න කාරණාවක් බුදුරණවහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මය ඉගෙනගෙන දුෂ්පාචිකලාගේ සභාවේම තමන් ග්‍රාමයට අනුව ගලපල විග්‍රහ කරනවා. හැබැයි ඒක බොහෝ අය තේරෙනවා. ඇයි බොහෝ අයට තේරෙන්නේ? බොහෝ අය දුෂ්ප්‍රඥයි. එතකොට නම් බොහෝ අයට තේරෙන දේ හිතනවා නම් මේක හරි කියලා මෙච්චර කාලයක් ඉවර නොවෙච්ච දෙයක් මේ ඉවර වුණේ කියලා සුනීත සෝපාක වගේ අයට තේරුම් ගන්නත් පුළුවන් දහමක් මේක. ඉතින් මෙහෙම දහමක් මේ ඇත්තට මේ හිතන්න ඕන දෙයක් නෙමෙයි කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒ තුලින්ම තේරුම් ගන්න මේ ලෝකයේ ඉන්නේ බහුතරයක් ප්‍රඥාවන්ත දුෂ්ප්‍රඥ බහුතරයකට අහුවල යනවා නම් ඒක ඇත්තම දුෂ්ප්‍රඥ අය තමයි අහුවල යන්නේ. ඒ නිසා අද ගොඩක් කාලවලට මේ භෞතික විද්‍යාව නැත්නම් භෞතික ස්වභාවයත් එක්ක ගැළපීලා අද ධර්මයේ විග්‍රහ වෙනවා. සමහරවිට බුදුරණවහන්සේගේ වදාළ දහම් අර්ථය එතන ගැඹුරේ නැහැ. හැබැයි අපේ රාමුවට ගැලපෙනවා. අන්න එකයි වෙනස තියෙන්නේ. අපේ රාමුවට ගැලපෙනවා. ඉතින් අපිට ඒක හරි කියලා ගන්න පුළුවන්. බුදුරණවහන්සේ කියපු දෙයමයි විග්‍රහ කරන්නේ අපේ රාමුවට ගැලපෙනවා. හැබැයි ඒ තුලින් මේ ප්‍රඥාවෙන් විවිධ දකිය හැකි දෙයක් නම් ලබන්න බැහැ. බුදුරණවහන්සේ කියපු ධර්මයේ එවෙලෙම අපට අවබෝධ වෙනවා නම් එවෙලෙම තේරෙනවා නම් අපට ආන්නේ කරන්න දෙයක් නැහැ. දැන් බලන්න බුදුරණවහන්සේ සුපබුද්ධ කුෂ්ඨ රෝගී ආරම්භ කරන් ධර්ම දේශනා කරා. යා මේ අර හිඟමණි අනවස්ථාව. එතකොට එතන ඉඳ ඇති මැති ඇමතිවරු සිටුවරු ධනවත් අය. නමුත් බුදුරණවහන්සේ ආරම්භ වුණේ කවුද? ධර්ම දැකින බලන් හැකියාව තිබේ කාටද? සුපබුද්ධ කුෂ්ඨ රෝගියා. අච්චර ධනවත් බලවත් ව්‍යාපාරික ඕනතරම් අය ඉන්නේ. නමුත් එයාලට හැකියාව නැහැ. එහෙනම් අර ප්‍රඥාව තිබේ සුපබුද්ධ කුෂ්ඨියට. එතකොට අපි මේ සුනිත සෝපාකලාටත් මේක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේක දැන් කාලේ මේක තේරුම් ගන්න බැරලා තියෙන අර්ථ විග්‍රහය මොන ප්‍රශ්නයක් කියලා කියන දේ ගැලපෙන්නේ නැහැ. ඉතින් එහෙනම් බුදුරණවහන්සේ ළඟින්ම හිටියා කොසල් රජු. කොසල් රජු බුදුරණවහන්සේ ළඟින්ම හිටියේ. දහම අංශු මාවතෙන් දැක්කද? නැහැ. එහෙනම් මේක තානාන්තරයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක සසරේ පුරුදු කරපු වැඩ පිළිවෙලත් එක්ක එන්නේ. සොනිල සෝපාකලා ඉපදුනේ කලින් කරපු මොනවා හරි අකුසල කර්මයන් නිසා අඩු කුලයක ඉපදුනා. නමුත් අඩු කුලයක ඉපදුනේ ඊට අදාළ හේතුව සකස් කරපු නිසා. නමුත් එයා පුරුදු කරගෙන ආව මේ ධර්මය දකින්න ඕන ප්‍රතිපදාව. කොසල්ලාජි අධිරාජ්‍යයට ධර්මය දකින්න ප්‍රතිපදාව පුරුදු කරගෙන ආවේ නැහැ. නමුත් උසස් කුලයක රජ කුලයක උපදින්න අවශ්‍ය හේතු සකස් කළා තිබුණා. ඊට අදාළව එයා ඉපදිලා ඒ භුක්ති විඳා. නමුත් ධර්ම දකින්න හැකියාව නැහැ. සුපබුද්ධ කුෂ්ඨ රෝගියාට එච්චර හිඟමණ යන්න කුෂ්ඨ හදන විදිහට එයා අකුසලයක් කළා තිබ්බා ඒ විදිහට විපාක වෙන්නේ. ඒක එයා විපාකෙ වින්දා. නමුත් එයා ප්‍රඥාව වැඩෙන වැඩ පිළිවෙලක් ඔස්සේ ජීවිතේ හුරු කරන්නේ අසරයි. ඒ නිසා සුපබුද්ධ කුෂ්ඨයල ඉපදුනත් දහම කියන එක නම් දකින්න පුළුවන්. එහෙම නැතුව පින්වතුනි මේක හැමෝටම ගෝචර වෙන ධර්මයක් නෙවෙයි. දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ රහත් උනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බණ කියලා නෙමෙයි. දීගණකට ධර්ම දේශනා කරා බුදුරණවහන්සේ ඒ ධර්මය අහලා දීගණක සෝතාපන්න වුණා සාරිපුත්තු සන්නසේ රහත් වුණා. එතකොට බලන්න එහෙනම් ඒ කෙනාගේ තියෙන ප්‍රඥාවේ ස්වභාවය අනුව තමයි යාට මේ ධර්මයේ දකින්න තියෙන්නේ. දැන් අපිට ධර්මීය විග්‍රහ කරනකොට ඒ විග්‍රහ කරපු ඔක්කොම මේ අවස්ථාවේ ත්‍රිලක්ෂණේ වැටුණා නම් ආර්ය සත්‍ය වැටුණා නම් ත්‍රිලක්ෂණේ දැක්කේ කවුද? ත්‍රිලක්ෂණේ අනිත්‍ය වශයෙන් හරියට දකින්නේ කවුද? සෝතාපන්න කෙනා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින සෝතාපන්න කෙනා. ආර සත්‍ය සත්‍යඥාණය එන්නේ සෝතාපන්න කෙනා. එහෙනම් මේ ධර්මීය ආහාර සැනින්ම අපට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ත්‍රිලක්ෂණේ වැටහිලා නම් ඒක සෝතාපන්න වෙනවා. අයි කරන්න වෙන කෙනකින් උපදෙස් අවශ්‍ය නැහැ ඉන්න. එතකොට බලන්න එහෙනම් මේ ප්‍රඥාවට ගෝචර ධර්මීය කියන්නේ අපේ මේ හුදු වාක් විලාසයේට නැත්නම් හුදු මනසේ තියෙන අපි දන්න මේ විවිධ සංකල්ප ඔස්සේ විතරක් යන එකක් නෙමෙයි. මේක ප්‍රඥාව තුලින් ගෝචර කරගත යුතු ධර්මයක්. ඒ වගේම තමයි අපි දන්න ඕන දේක් කුරු කරා කියලා පින්වතුනි මේ මාර්ගය වෙන්නේ නැහැ. ඉතින් මම ඒ සඳහා උපකාර වෙන විදිහේ පුංචි දේශනාවක් මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්නම්. මොකද අපි අද ගොඩක් කාලවට මේ ධර්මයේ සම්බන්ධයෙන් විවිධ මතවාද, විවිධ අදහස් ඇති වෙන්නේ අපි මේ ධර්මයේ හරියට නොදන්නාකම නිසාමයි. ධර්මයේ දන්නවා කියලා කියන්නේ පින්වතුනි මේ පොතේ තියෙන පාළි ටික දැනගත්තම නෙමෙයි. පොතේ තියෙන පාළි ටික දැනගෙන මේකේ හරි පරිවර්තනය දැනගත්ත පමණින් ධර්මයේ දන්නේ නැහැ. එහෙම ධර්මයේ දන්නවා නම් එහෙම ඒ ඉගෙනගත්ත සියලු දෙනාම එහෙනම් මාර්ගඵල ලබන්න ඕනේ. මේ තුල තියෙන පින්වතුනි මේ ධර්මයේ තුල තේරුම් ගන්න විචක්ෂණය කරන්න ඒ වගේම මේ තුල තියෙනවා මේ මුල මැද අග පිළිසුදු අනුපිළිවෙලට ගැළපෙන ප්‍රතිපදාව ප්‍රතිපත්තිය මෙන්න මේකත් එක්ක මේ ධර්මයේ ලියෙන්න ඕනේ. ඒක අපට පොතේ පරිවර්තනින් විතරක් කරන්න බෑ. ඒකට අපට තියෙන්න ඕනේ නුවණින් විමසීමේ හැකියාව. මේ දේශනා තමයි වාස්ජතෝප සූත්‍රයේ සංයුත්නිකයි හඳ සංයුත්තේ තියෙන්නේ. ජානතෝහම් වික්කේ පසතු වාසවාණං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතු. මහණෙනි මම දන්න කෙනාටයි දකින්න කෙනාටයි මේ ආශ්‍රෝෂය වෙනවා කියලා කියන්නේ නොදන්නව දකින්න කෙනාට නෙමෙයි. එතකොට ආශ්‍රෝෂය වෙන්නේ කාටද? දන්නකොට දකින්නකොට වෙන කෙනෙකුට නෙමෙයි. කිංච වික්කේ ජානතෝ කිං පසතු කුමක් දන්නකොට දකින්න ආශ්‍රවාණං කයෝ ආශ්‍රෝෂය වෙන්නේ. ඉති රූපස්සමුදයෝ ඉති රූපස්සත්තංගෝ. ඉති වේදනා සමුදය ඉති වේදනා අත්තංගෝ. ඉති සංඥා සමුදය ඉති සංඥා අත්තංගෝ. ඉති සංඛාරා ඉති සංඛාරණ සමුදය ඉති සංඛාරණ අත්තංගෝ. ඉති විඥාන සමුදය ඉති විඥාන සත්තංගෝ. ඒවං හෝ භික්ඛවේ ඥානතුලං පසුතු ආසවණං කයෝ. එතකොට කුමක් දන්නකොට දකින්නකොට ආශ්‍රෝෂය වෙන්නේ? මෙන්න මේ පංච පාදනස්කන්ධය දකින්නකොට දන්නකොට තමයි ආශ්‍රෝෂය වෙන්නේ. එහෙනම් සෝතාපන්නීම නෙමෙයි කියන්නේ. ආශ්‍රෝෂය වීම. එතකොට එහෙනම් ආශ්‍රෝෂය වෙන්න ඇත්තටම අපි මේ ධර්මයේ සම්බන්ධයෙන් දන්න දකින කියන මේ කාරණා පිළිබඳ ලොකු නිරෝභාවයක් තියෙනවා. ඒකයි සත්‍ය ඥානෙ මුලින් තියෙන්නේ. සත්‍ය ඥානයට ආව කෙනාට තමයි නිවැරදි ප්‍රතිපදාවක් කුරු කරන්න පුළුවන්. එතකන් අපි කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මයේ ශ්‍රවණය කරලා අපි අවශ්‍ය මාර්ගයට අපි යොමු වෙන්න ඕනේ. ඔන්න බලන්න මේ දේශනාවේ පිළිවෙල. දැන් ඔන්න බුදුරණවහන්සේ පටන් ගත්තේ මොකද්ද? මහණෙනි මේ දන්න දකින කෙනාටයි ආශ්‍රෝෂය වෙන්නේ. නොදන්න දකින කෙනාට ශ්‍රේ වෙන්නේ නැහැ. කුමද්ද පංච පාස්කන්ධයේ ධර්මින් දැකීමෙන් වාසය කිරීමෙන් ආශ්‍රෝෂය වෙන්නේ. ඔන්න එතනින් නවත්තලා බුදුරණවහන්සේ මෙන්න මෙහෙම එකක් කියනවා. භාවනා නියෝග මනුත්තස්ස වික්කවේ විකුණෝ විහෙරතෝ කිඤ්චාපි එවං ඉච්ඡා උපජ්ජයං අහෝ වද මේ අනුපාදාය ආශ්‍රේ චිත්තං කෙය ජතක වාස නියෝ අනුපාදාය ආශ්‍රේ චිත්තං. මොකද හිතෙන්නේ? ඔන්න මෙතන බුදුරණවහන්සේ කියන්නේ භාවනාවෙන් යුක්ත භික්ෂුවට ඔන්න දැන් මුලින් ප්‍රකාශ කරගෙන ආවදුරන ශාස්ත්‍රක්ෂේ වෙන මෙහෙම කරනකොට ඊළඟට පැහැදිලි කරනවා භාවනාවෙන් යුක්ත භික්ෂුව භාවනාවෙන් යුක්ත වාසය කරනකොට මෙහෙම කැමැත්තක් උපදිනවා ඉච්ඡාවක් අහෝ වතමේ අනුපාදය ආසනෙ කිත්ත නිමුච්චේ මගේ මේ ආශ්‍රෝෂය වෙන්නේ නැහැ නේ ආශ්‍රෝෂය වෙලාම අරහත්ත්වයටපත් වෙන්නේ නැහැ නේ කියලා කැමැත්ත ඒ කියන්නේ අරහත්ත්වයට කැමැත්තක් ඇති වෙනවා මේ විදිහට අරහත්ත්වයටපත් වීම අපේක්ෂාව කාට දෙවෙන්නේ භාවනාවෙන් යුක්ත භික්ෂුවට තන්කිස හේතු ඔන්න බුදුරණවහන්සේකට හේතුවයි කියලා කියනවා. එයාගේ නිදහස් වෙන්නේ නැති හේතුව. කිස්ස අභාවිතා. අභාවිත යමක් භාවිතා නොකරපු නිසා. මොකද්ද අභාවිතා? භාවිතා නොකරේ. අභාවිතා චතුන්නම් ප්‍රතිපත්තාන. අභාවිතා චතුන්නම් සම්මප්පදාන. අභාවිතා චතුන්නම් ඉතිපාදා. අභාවිතා පංචයන්නම් ඉන්ද්‍රයාන. අභාවි දත්තා පංචන්නම් බලාන අභාවි දත්තා සත්තානම් බුද්ධංගාන අභාවි දත්තා ආර්ය සත්තම් සම්මදාස. එතකොට මේ ඇයි මේ ආශ්‍රෝෂය වෙන්නේ නැති භාවනා නියුක්ත භික්ෂුවට? බෝධිපාක්ෂික ධර්ම වැඩිලා නැහැ. එතකොට දැන් මුලින් පැහැදිලි කරගෙන ආවේ ආශ්‍රවක්ෂය වෙනවා මේ පංචපාස්කන්ධ දන්නකොට දකින්නකොට. එතකොට භාවනා කරන කෙනාට ආශ්‍රෝෂය වෙන්නේ නැහැ කියන මෙතන. එතන භාවනාවෙන් යුක්ත එක්කෙනාට ආශෝෂය වුනේ නැති කමක් නිසා කියලාද කිව්වේ? මේ බෝධිපාක්ෂි ධර්ම නොවැඩිච්ච නිසා. උදාහරණයක් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා හරියට මොනෙනි? කිකලියක් ඉතර කීපයක් දාලා එයා මේ පිටර ටික රකින්න නැතුව යා හිතනවා මේ පිටර වලින් පැටවුට් එක එළියට ඒවි ඒ වාග්ලයක් ද. නමුත් එහෙම හිතුවට ඒක වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? අදාළ දේ කරලා නැහැ. අදාළ දේ කරන්නේ පිටර දැම්ම පමණින් පැටවෙලින් එන්නේ නැහැ. අදාළ දේ කරොත් තමයි පැටවුට් එක එළියට එන්නේ. භාවනා කරා කියලා මාර්ගඵල ලබන්න බෑ. අදාළ විදියට භාවනාව කරන්න. අදාළ විදියට කරනවා නම් වැඩෙන්න ඕන මොනවද? බෝධිපාක්ෂික ධර්ම ටික. අදාළ විදියට කරන්නේ දේනා බුදුරණවහන්සේ මුලින්ම පැහැදිලි කළේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒකට හේතුව තමයි මේ විතර වලින් පැටවෙන්නේ නැත්තේ මේ එහෙම ඇති නැති නිසා. අන්න ඒ වගේ ඒව මේ ලෝකෝ පිටුවේ භාවනා නියෝග මනුද්දස් විකුණෝ විහෙරදුව කිංචාපිය වංචාව උපද්දීය. අන්නේ වගේ තම භාවනාවේ යොක්ත වික්ෂුවට වාසය කරන දුක්සෝරු විචාව උපදින අනීමට ආශෝෂය වෙනවා නම් හොඳයි කියලා. නමුත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේ බෝධිපාක්ෂික ධර්මයන් නොවැරීම. ඒක වැටලා නැහැ. සතිපට්ඨානෙ හතර ඉන්දපාදේ පංචින්දේ පංචවල සප්තබුද්ධංග ආරෂ්ඨං මාර්ග කියන මේවා නොවැරිච්ච නිසා ආසවක් හේවෙන්නේ නැහැ. මොන ඊළඟට බුදුරණන් හස් පැහැදිලි කරනවා. භාවනා නියෝග මනෝද්දස වික්‍රේ වික්‍රෝ විහෙරතෝ කිංචා විනති ඒවං ඉච්ඡා උපජීය. අහෝ වතමේ අනුපාදාය ආසිතින් මුත්තේ යති අතකවා සනුපාදාය ආසිතින් මුත්තේ. භාවනාවෙන් යුක්ත වාසය කරන තව භික්ෂුවක් ඉන්නවා. හැබැයි ඒ භික්ෂුවර ඉච්ඡාවක් කැමැත්තක් නැහැ මගේ ආශ්‍රය වෙන්න ඕනේ කියලා. නමුත් එයාගේ ආශ්‍රය ඇයි ඒකට හේතුව? එයා වැඩි යුද්ධ වඩලා. මොනවද වැඩි යුද්ධ? අන්න සතිපට්ඨානිය වැඩිලා. ඒ වගේම සම්මාපදාන වීර්ය වැඩිලා. ඉන්ද්‍රපාද වැඩිලා, පංචේන්ද්‍රිය වැඩිලා, පංචේ බල වැඩිලා, සප්පොච්චංගේ වැඩිලා, ආරෂ්ඨාංග මාර්ගේ වැඩිලා. එයාට ආවේ බලාපොරොත්තුවක් නේ භාවනා කරලා මට මේ උපත ලැබෙන්න ඕන කියලා. මොකද එයා කරන ප්‍රතිපදාව තුළ මේවා ටික වැඩින්නේ. හරියට අර කිකිලිය පිටර දාලා ඩකින්කොට එයාට අහපෝ පැටව එළියට එන්න ඕන කියලා හිතන්න දෙයක් නැහැ. මේ පැටව ටික එළියට දෙනවා වගේ. අන්නේ වගේ තමයි මේ භාවනාවෙන් යුක්ත භික්ෂුවට මෙන්න මේ ඉච්ඡාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සතිපට්ඨානිය වැඩෙනවා නම් සම්මපදානිය පංචේන්ද්‍රිය පංචබල සප්තපඤ්ඤා කාර්යයන් වාගේ වැඩෙනවා නම් අන්න ඒක වැඩි නිසා ඔබට ආසාවක් හේලලා යනවා. ඊළඟට බුදුරණවහන්සේ වේගයෙන් පැහැදිලි කරනවා හරියට මේ වගේ මේ උදාහරණ කියන්නේ ඒකයි අර වාස් ජඩෝක බෑමිටක් උදාහරණේ අරගෙන පැහැදිලි කරන්නේ ඒකයි. හරි ප්‍රතිපදාව යමෙක් කරනවා. හරි ප්‍රතිපදාව කරනවා නම් එයාට අපේක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට දැන් ඔන්න අද වැයෙන් රැහැලා. නැත්නම් අපි අත්ින් ගාලා අද බලන්න දෙයක් නැහැ කිව්වද කියලා. පේන්නේ නැහැ කියුණාට. හැබැයි අදත් ගෙවෙනවා. හැබැයි හරියට කරන්නේ. ඔන්න කාලයක් යනකොට ප්‍රකට වෙනවා. මේක ගෙවිලා තියෙන්නේ. හැබැයි අවසාන දවසේ නෙමෙයි කියන්නේ. දිගටම ගෙවිලා ගියා. එතකොට වැඩේ හරියට කරන කෙනා දන්නවා ගෙවෙනවා කියලා. එයාට ආයේ අවශ්‍ය නැහැ ගෙවුනද ගෙවුනද කියලා බලන්න අවස්ථාවක් වෙන්නේ. අන්න ඒ වගේ කියලා. ඊළඟට ආයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තව උදාහරණයක්. ඔන්න වේවැල් වලින් බැඳපු නැවක් කියලා. එතන මේ නැව මුහුදේ ගිහිල්ලා ඇවිදින්දා ගොඩට අවුවේ. අවුව දවස් වල දාලා තියෙනවා මේ වැල් වලින් බැඳපු වැව. නැව. එතකොට වැස්ස තෙමිලා ඊළඟට පුළුවන් හම්බලා ඒවත් එක්ක මේ වේවැල් ටික දිරලා ගිහිල්ලා මේක කැඩිලා යනවා. අය කඩන්න අවශ්‍ය නැහැ. ඒ කඩන්න අවශ්‍ය නැති ඊට අවශ්‍ය දැන් මොදෙ ගිහිල්ලා ඇවිදින්නා ගොඩ වීමට ආවට පස්සේ වැස්සට තෙමිලා අර ලුණු වතුරත් මිශ්‍ර වෙලා ඒ ඔක්කොම වෙලා යනකොට බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. මේකයි කඩලා දාන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක කැඩිලා යනවා. ඇයි අවශ්‍ය දෙයට ප්‍රතිපදාව යතිල තියෙනවා. අන්න ඒ වගේ කියන භාවනායන් යුද්ධ පිටුවට අපේක්ෂාවක් අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට මේ පරහත්යෙන්පත් වෙන නැත්නම් මේ මගේ රහත් වෙන්නේ නැහැ කියලා 아무තු බලාපොරොත්තු තියාගන්න දෙයක් නැහැ. එයාගේ මේ සංයෝජන දුරු කරලා දාන්න. සංයෝජන දුරු වෙලා යනවා නිවැරදි ප්‍රතිපදාව කරනකොට. ඒතර බලන්න මේ දේශනාව තුළ මුලින්ම බුදුරණවහන්සේ පැහැදිලි කරා ජානතෝවාන් මික්කේ පසුත වාසවණං කයන් වදාමි කියලා. ඒ ටික පැහැදිලි කරලා ඉස්මතු කරලා පෙන්නවා ඒක නැතුව මොන විදිහට මොන දයක් කරත් සංයෝජන දුරු වෙලා ආශ්‍රය වෙන්නේ. එතකොට තව දෙයක් මේකෙන් ගම්මි වෙනවා. සතිපට්ඨ බෝධිපාක්ෂික ධර්ම ටික වැඩෙනවා කියනවා භාවනාවෙන් යුක්ත භික්ෂුවක කෙනෙකුට තව එකට වැඩෙන්නේ නැහැ කියනවා. එතකොට ආසවක් හැවෙන්නේ පංච පාස්කන්ධයේ ස්වභාවය උදේවයවත් වශයෙන් දකිමින් වාසය කරන. එහෙනම් මේ සතිපට්ඨාන මොජ්ජංග ධර්ම බෝධිපාක්ෂික ධර්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මේ කියන ධර්මයන් වැඩෙන්නේ කොතනද? මේ කියන ධර්මයන් වැඩෙන්නේ නම් මෙන්න මේ පංචපාදනස්කන්ධයේ යථාර්ථය දකිනකොට. මේ පංචපාදනස්කන්ධය යථාර්ථය දකින්න නැතුව කවදාවත් මුතුනි මේ අංග වැඩෙන්නේ නැහැ. බෝධිපාක්ෂික අංග වැඩෙන්නේ. හැබැයි මේ වගේ යම් කොටසක් බෝධිපාක්ෂික කියන කාරණාවෙන් තොරව අපට වටහා ගන්න පුළුවන්. අපි සිහියක් යම් කිසි දෙයකට පිටිටන්නේ නැතුව අපට සාමාන්‍ය භාවනාවක් කරන්න බෑ. එතකොට එහෙම සිහියක් පිටිටන්න පුළුවන් අපට අරමුණක් ඔස්සේ. නමුත් ඒක නිවන් මඟ පිණිස යොමු වෙන්න නම් මේ පංචපාස්කන්ධයේ උදේවයි දකින්න න්‍යායක් තියෙන්න ඕනේ. අපි අකුසල් දුරු කරලා කුසල් උපදවාගෙන ප්‍රතිපදාවක් කරන්න ඕනේ ඕනම විදිහට හිතේකින් කරගන්න ප්‍රතිපදාවක්. නමුත් බෝධිපාක්ෂික ධර්මයක් හැටියට වැඩෙන තැනදී අන්න එතෙන්ද මේ පංචපාස්කන්ධ උදේවයි දැකීම කියන කාරණාවත් මුල් වෙන්නට ඕනේ. අපට ශ්‍රද්ධාවක් තියෙනවා යම් කිසි කාරණාවක් ගැන ශ්‍රද්ධාව ප්‍රමුඛ වෙන්නට ඕනේ. නමුත් බෝධිපාක්ෂික ධර්මයක් කියන කාරණාව වැඩෙන නම් ඊට අදාළ විදිහට මේ කාරණා වෙන්නට ඕනේ. බොජ්ජංග ධර්ම කියන්නේ තියෙන. දැන් අපි සතිය කියලා වඩුවට සතිය බොජ්ජංගයක් බවට පත් වෙනවා. අවබෝධයේ තියෙන අංගයක් වෙනවා. ධම්මවිචය අවබෝධයේ තියෙන අංගයක් වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට යොමු වෙන්නේ මේ පංචපාදනස්කන්ධය ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමත් එක්ක. එහෙනම් අපි හොඳට කල්පනා කරන්න වෙනවා මේ පංචපාදනස්කන්ධය අපි තේරුම් ගන්න කොහොමද කියන කාරණාව. දැන් අපි මේ පංචපාදනස්කන්ධය කියන කාරණාව තේරුම් ගැනීමකින් තොරව ත්‍රිලක්ෂණීය විග්‍රහ කරත් ආර්යසත්‍ය විග්‍රහ කරත් බොජ්ජංග ධර්ම විග්‍රහ කරත් ඒ කිසි දෙක සැබෑ අර්ථයේ සමුදෙන්නේ නැහැ. එහෙනම් මේ පංචපාදනස්කන්ධ ක්‍රියාවලියත් එක තමයි ත්‍රිලක්ෂණීය කියන වචනේ අර්ථය ගැන්විය යුත්තේ. ආර්ය සත්‍ය අර්ථය ගැන්විය යුත්තේ. බොජ්ජංග ධර්ම වල අර්ථය ගැන්විය යුත්තේ. පටිසම්භව ධර්මයේ නිර්මාණය වේ යුත්තේ. මේ හැම දෙයක් තුළම මේ පංචපාදනස්කන්ධ ක්‍රියාවලිය අන්තර්ගත වෙන්න ඕනේ. එහෙම නැතුව අපි තුල අපට වැටහෙන විදිහට විග්‍රහ වෙන කාරණාව අපේ රාමුණ අදාළ දෙයක් විතරයි. ඒ නිසා තමයි පින්වතුනි අද ගොඩක් කාලවලට පඤ්ඤා චක්කුසේ දැකිය යුතු අනිත්‍ය මනසින් කල්පනා කරලා දකිනකොට අපි තුල වැරදි විග්‍රහයක් වෙනවා. අනිත් සබ්බේ සංඛාර අනිත්‍යද දා පඤ්ඤායේ පස්සති අත නිබ්බිජ දුක්ඛේස මග්ගෝසුතිය. මොකෙන්ද සබ්බේ සංඛාර අනිත්‍යක දකින තියෙන්නේ? යදා පඤ්ඤායේ පස්සති මන ප්‍රඥාව වෙනුයි සංඛාරය අනිත්‍ය දකින්න තියෙන්නේ. කල්පනා කරන්න නෙමෙයි. දැන් අපිට මේ කියන ක්‍රමයට සාමාන්‍යයෙන් අපේ සිතුවිල්ලට මේ අනිත්‍ය කොහොමද වැටෙන්නේ? අපිට මේ ලෝකී භෞතික දේවල් විනාශ වෙන හැටි වැටෙනවා. අපිට අපේ එන සිතුවිල්ල නැති වෙලා යන හැටි අපිට වැටෙනවා. අපිට සාමාන්‍ය කයර වේදනාවක් නෝ නැති වෙලා යන හැටි අපිට වැටෙනවා. නමුත් ඉන්වදුනේ ඒ වැටුණාට ඒක අපට අපේ මනසින් නැත්නම් අපේ ඇසට ගෝචර වෙන ස්වභාවයක් විතරයි. පඤ්ඤා චක්කුසියෙන් දකින්න එක නෙමෙයි. එදා පඤ්ඤායේ පස්සති වෙන්නට ඕන. අන්න මනා ප්‍රඥාවෙන් දැක්කනම් තමයි ඒ සමංගෝසුද්ධියක් බවට පත් වෙන්නේ. නැත්නම් ඒක සුද්ධියට මගේ වෙන්නේ. එහෙනම් ත්‍රිලක්ෂණය කියන කාරණාව තුළ අනිත්‍ය අර්ථය ගැනුණා, දුක්ඛ ලක්ෂණ අර්ථය ගැනුණා, අනාත්ම ලක්ෂණ අර්ථය ගැනුණා. මෙන්න මේ පංචපාස්කන්ධ ක්‍රියාවලියේ ස්වභාවයේ මනා ප්‍රඥාවෙන් දැකන ප්‍රතිපදාවක් කියන්නේ. ඒක නිසා තමයි පින්වතුනි අපට මේ අනිත්‍ය දනිච්ඡන් සංදුක්ඛ සදනත්තා කියන මේ කාරණා අපේ රාමුවට ගැළපෙන්නේ නැති නිසා අපි වෙන අර්ධ විග්‍රහවලට යන්නේ. දැන් අපේ මනසට කල්පනා කරලා එන දෙයට ගැළපෙන්නේ නැහැ නේ බුදුරණවහන්සේගේ කාරණාව සමහර අවස්ථාවල. ඒක නිසා අපි තව රාමුවක් දාලා ඒක අපිම රාමුවක් කොටු කරගන්නවා. බුදුරණවහන්සේ දුන්න විග්‍රහය අපිම තේරුම් අරගෙන ඒක අපේ රාමුවක්. ප්‍රඥාවෙන් දැක්විය යුතු කාරණා අපේ රාමුවෙන් අපි තේරුම් ගන්නවා. ඒ රාමුව වරදිනකොට අපි ඒක තව රාමුවකට කොටු කරලා දානවා. ඉතින් ඒ නිසා අද සමාජයේ ගොඩක් මතවාද තියෙනවා. ඒ මතවාද එන්න හේතුවම ප්‍රඥා චක්කුසයෙන් දැකිය යුතු ස්වභාවය අපි මනසින් කල්පනා කරලා විතරක් දකින උසාවි. හැබැයි මනසින් හරියට මනසින් කල්පනා කරන්නට ඕනේ ප්‍රඥා චක්කුසය ඇති කරගන්න. හරියට මනසින් විචක්ෂණය කරන්නට ඕනේ නිවැරදි විදියට ප්‍රඥා චක්කුසය ඇති කරගන්න.
අන්න ඒ පඤ්ඤා චක්කුසේ ඇති වෙච්ච දවසටයි අපිට මේ අනිත්‍ය ලක්ෂණය දකින්න පුළුවන්. අපි මේ දකින්න අනිත්‍ය ලක්ෂණය කියන එක නෙමෙයි. අපි මෙන්නුතුම දකින්න මේ දුක්ඛ ලක්ෂණය කියන එක නෙමෙයි. අපි දුක්ඛ ලක්ෂණය කියලා අපිට දකින්න එපා වෙන එක. අපිට දුක කියලා අහුවෙන්න එපා වෙන එක. මම හොඳ කාරණාවක් කියන හොඳට අහගන්න. අපිට දුක්ඛ ලක්ෂණය අහුවෙන්න එපා වෙන එක එපා වෙන්නේ කාටද? මටනේ. එතකොට එපා වෙන්නේ මට. එහෙනම් ඒ දුකෙන්ද කලින් තියෙනවනේ මොකද්ද? මම. එතකොට මම ඇති උනේ ඇයි? නිත්‍යයි කියලා ගත්ත නිසා. ඒතර අනිත්‍ය ලක්ෂණ ගැලපෙන්නේ නැහැ කොහොමද? ඇයි? නිත්‍යයි කියලා ගත්තට පස්සේ තමයි මම ඉන්නේ. මට තමයි එපා වීම තියෙන්නේ. එතකොට එහෙම ගැලුවාට පස්සේ අනිත්‍ය නිසා දුකයි කියන්නේ නැහැ වැරදි. ඉතින් ඒ ගන්නේ අපි අර එපා වෙන එක දාලානේ. බුදුරණවහන්සේ දුක්ඛ තුන් ආකාරෙ විස්තර කරනවා. මොකද දුක තුන? දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ ඉවරණාම. අපේ ලෝකයේ ගෝචර වන්නේ පින්වතුනේ මේ දුක්ඛ දුක්ඛ ඉවරණාම දුක්ඛය විතරයි. දුක්ඛ දුක්ඛය කියන්නේ එපා වෙච්ච දුක. අපි මේක තිලක්ෂණයෙත් එක දාන්න යනවා. ආය දුක්ඛ ලක්ෂණේ ආය දුක්ඛ සභාවය තමයි ඉවරණාම දුක්ඛය. වෙනස් වීම. ඔය වෙනස් වීම තමයි අනිත්‍යය කියලා කියන්නේ. ඉවරණාම දුක්ඛයක් කියන්නේ ලෝකයේ දුක කියලා ඉවරණය කරන දේ තුළ අන්තර්ගත දුක්ඛ ලක්ෂණය. ඇතු අනිත්‍ය ලක්ෂණේ නෙමෙයි. අපි අනිත්‍ය ලක්ෂණය දාලා තියෙන්නේ මෙන්න මේ විපරණාම දුක්ඛ කියන ලක්ෂණය. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ විග්‍රහ කරපු ප්‍රමේයද ලක්ෂණය ගැලපෙන්නේ. ඒතර බුදුරණවහන්සේ විග්‍රහ කරපු දේ වරද්දක් නෙමෙයි. අපේ රාමුවට බුදුරණවහන්සේ කියපු දේ ගැලපෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අර රාමුව අපට ඕන විදිහට ගලප ගන්න අපි තව රාමුවක් දාගන්නවා. ඒකයි අපි කරන්නේ. නමුත් අපි හොඳට කල්පනා කරොත් බුදුරණවහන්සේගේ ධර්මයේ ඒ විදිහට අන්න එක මම නිරන්තරයෙන් කියන්නේ. අපි කල්පනා කරනවානේ බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන විදිහට. දැන් මම තව උදාහරණයක් ඔබට කියන්නම්. දැන් සබ්බේ සංඛාර අනිච්චාය. සබ්බේ සංඛාර දුක්ඛාය. ඊළඟට සබ්බේ ධම්මානත්තාය. දැන් බලන්න අපි හරියට කල්පනා කරන්නේ නැතුව අපේ රාමුවට ගැලපෙන විදිහට අර්ථ දාන්න ගියාට පස්සේ මේ ධර්මයට ඒක පටලැවෙනවා. ධර්මයට පරස්පර වෙනවා. දැන් සංඛාර අනිච්චා කියනවා. සංඛාර දුක්ඛා කියනවා. බුදුරණවහන්සේ සංඛාර අනත්තා කියන්නේ නැහැ. ධම්මානත්තා කියලා කියන්නේ. එතකොට මේක විග්‍රහ කරන්න යනවා ධම්මානත්තා කියලා දාලා තියෙන්නේ. ඇයි? සංස්කාරයි නිවනයි දෙකම එකතු කළා තමයි බුදුරණවහන්සේ මේ ධම්මා කියලා දැම්මේ. බුදුරණවහන්සේ ධම්මා අනත්තා කියලා දැම්මේ ඇයි? මේ සංස්කාර කියන මේ ලෝකේ සංකත ස්වභාවයක් අසංකත ස්වභාවයක් දෙකම අනාත්මයි. ඒ නිසයි මේ සබ්බේ අනත් සබ්බේ ධම්මා අනත්තා කියලා දැම්මේ. හැබැයි එහෙම විග්‍රහ කරපු කෙනාට බුදුරණවහන්සේ මේ ධර්මයේ තුල පෙන්නපු මූලිකම ගාථාව හරියට අර්ථය තේරුම් නොකරගෙන එහෙම කියන්නේ. සබ්බේ ධම්මා අනත්තා යදා පඤ්ඤාය පස්සති. යම් කිසි කෙනෙක් සීල ධර්මයෙන් අනාත්ම වශයෙන් මනා ප්‍රඥාවෙන් දකිනවාද අතනින් පිට දුක්ඛේ දුකට කලකිනවා ඒස මග්ගෝ විසුද්ධිය. ඒ මොකද්ද? නිවනට මග. එතකොට නිවනට මග සබ්බේ ධම්මා අනත්තා වශයෙන් දැකීම. එතකොට එතන නිවන ඇදුවොත් එහෙම මේ ධාතාවේම අර්ථය සම්පූර්ණ විකෘති වෙනවා නේද? ඇයි එහෙම අපි ඒ විදිහට දාගන්නේ? ඒ විදිහට දාගන්නේ අපේ රාමුව තුල ඉන්න දෙයට අපි තව දෙයක් සංසන්දනය කරනවා. ඒකටම තව හරි ගස ගන්න. හැම වෙලෙම මේ ලෝකේ තියෙන පින්වදින ප්‍රබලම කාරණාව රාගය. දේශයක් නෙමෙයි. දුෂ්ටිය. මේ දුෂ්ටිය තමයි මේ ලෝකයේ කෙනෙක් සසර දුකෙන් නිදහස් නොවෙන්න සසරේ අරගෙන යන්න හේතුන මූලිකම කාරණාව දුෂ්ටිය. අන්නේ දුෂ්ටියකට කෙනෙක් හිර වුණාට පස්සේ එයාට විරුද්ධ මනසක් නැහැ. ඒ දුෂ්ටියට කොටු වෙලා ඒ දුෂ්ටියට අනුකූලව අපි හැමදේම කරප ගන්න. හැබැයි යා කාගේ දුර වෙන්න පුළුවන්. දේශ දුර වෙන්න පුළුවන්. කල්ප ගාන බ්‍රහ්ම ලෝකෙන්න පුළුවන්. දුෂ්ටිය තුල හිටපු නිසා ආපස්සට එන. එහෙනම් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීමෙන් ඉස්මතු වෙන ප්‍රධානම කාරණාව මේ දුෂ්ටිය කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මුලින්ම පැහැදිලි කරන්නේ. කාමරාගේ දුරු කරන ප්‍රතිපදාවක් නෙමෙයි මේ සකාලිච්චය ගන්න ප්‍රතිපදාව. සකාලිච්චේ කැඩිච්ච තැනදී එයාට ආයේ කාමරාගේ මටිගේ අමුතුතුරු කරන්න අවශ්‍ය ප්‍රතිපදාවක් යන්න දෙයක් නැහැ. එයා අනිවාර්යෙන්ම සත්‍ය දකින නිසා ආත්ම හතක් උඩරේ යනකොට මේ කාමරාගේ මටිගේ විතර නෙමෙයි සියලු දුකයි ඉක්මවනවා. මොකද බොරුව තුළ ජීවිතය පවත්වන්න කැමැත්තක් ඇති වෙන්නේ. එහෙනම් පින්වතුනි අද අපි තුල මේ නිවැරදි විදිහට මාර්ගය හුරු කරගන්න බැරි වෙලා තියෙන්නෙම ප්‍රඥාවෙන් අධ්‍යක්ෂිත වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි දැන් සක්සුදක්සේ සියල්ලක් මනසින් කල්පනා කරලා ඒක ගලපන්නේ. අන්න ඒක තමයි තර්කය. විචක්ෂණය කියන කාරණාවෙන් ප්‍රඥාව හටගන්නවා. ඒ ප්‍රඥාවෙන් අත්විඳිනවා ධර්මය. නමුත් අතන තියෙන්නේ තමන්ගේ රාමෝත්තික තර්කයක් විතරයි. මෙතන තියෙන්නේ විචක්ෂණය කරනකොට ඒකේ පදනමක් තියෙන්න ඕනේ බුදුරණවහන්සේගේ ධර්මය. තමන්ගේ රාමෝණි. විචක්ෂණය කරනකොට පදනම තියෙන්නේ බුදුරණවහන්සේගේ ධර්මය. ඒකයි ශ්‍රද්ධාව සාදු පතිප්පිතක්. ශ්‍රද්ධාවේ පිහිටිය යුතුයි. අපට නිවැරදිව බුදුරණවහන්සේ පෙන්නපු දහම දකින තාක්කල් අපි බුදුරණවහන්සේගේ වචනේ විශ්වාස කරපු නිසානේ මේ මාර්ගය යන්නේ. අපි මේක විමුක්තියක් හොයන්නේ. එහෙනම් අපි තමන්ගේ දෘෂ්ටි අතහැරලා බුදුරණවහන්සේගේ බුද්ධ භාෂිතයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවන්නට. එතකොට අපි බුද්ධ භාෂිතයේ තුලින් විචක්ෂණයෙන් මේ ධර්මයේ තේරුම් ගන්නට ඕන. ඉතින් එහෙනම් මේ ත්‍රිලක්ෂණය කියන කාරණාව මේ වතු කරේ ත්‍රිලක්ෂණයේදී අනිත්‍ය ලක්ෂණය අපට දකින්න තියෙන ප්‍රඥා චක්කුසී. දුක්ඛ ලක්ෂණය දකින්න තියෙන ප්‍රඥා චක්කුසී. මම ඉතල පැහැදිලි කරේ එකයි දුක කියන්නේ අපි දකින්න එපා වෙන ගතිය නෙමෙයි. අපි දකින්න එපා වෙන ගතිය දුක නම් අනිත්‍ය නිසා දුකයි නෙමෙයි නිට්ටය නිසා තමයි දුක තියෙන්නේ. නිට්ටය නිසා ආත්ම නිසායි ඒ දුක තියෙන්නේ. දුක්ඛ දුක්ඛය තියෙන කම නිසාද? නিত্য නිසා ආත්ම නිසායි දුක්ඛ දුක්ඛය තියෙන්නේ. ඉවරණව දුක්ඛය තියෙන්නේ නিত্য නිසා ආත්ම නිසායි ඉවරණව දුක්ඛය තියෙන්නේ. ඇයි දුක් එපා වෙන්නේ මට? මගේ දේ තමයි තියෙන්නේ. ඒ නිසා තමයි දුක හටගන්නේ. ඒක තමයි හැබැයි අපි මූලික අපට ධර්මයෙන්ද අඩිතාල. මූලික අපට ධර්මයෙන්ද අඩිතාල මේක. දුක් දුක ඉවරණව දුක. නමුත් පින්වත්නි මේ සංඛාර දුක්ඛය කියන කාරණාව අපට තේරුම් ගන්න බැහැ සංකල්පික විතරක් හිතලා. සංඛාර දුක්ඛය කියන දේ තුලම තියෙනවා. ඒ කාරණාව තුලම අන්තර්ගතයි. සංස්කරණයක් කියන දේ දෙක තියෙනවා. දැන් මේ පිටුම අහලා තියෙන දුක්ඛාර සත්‍ය විස්තර කරනකොට අවසානට කියන සංකීර්තේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා. සංකීර්තේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණාවෙදි මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුකට අමතරව වෙන එකක් නෙමෙයි කියන්නේ. සංකීර්ත වශයෙන් කියන්නේ පංචපාදනක් හඳ දුක කියලා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක වලිපේම දුක, ලෝමනස උපායාස කියන මේ දුක අපට මූලිකවම ගෝචර වන්නේ කොහොමද හැටියද? දුක්ඛ දුකක් හැටියට. අපට මූලිකවම ගෝචර වන්නේ මේක දුක්ඛ දුක. අපි අකමැති ජරා දුකට, මරණ දුකට, ජාති දුකට, ශෝක දුකට අපි අකමැති. මෙන්න මේක ඇති වෙච්ච කෙනා දැන් බුදුරණවහන්සේගේ ධර්මය තුළ විතරයි මේක තියෙන්නේ. මේක ඇති වෙච්ච කෙනා මේ බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙච්ච කෙනා මේක අයින් කරන්න නෙමෙයි හොයන්නේ පිටු. අන්න ඒකයි වෙනස. දැන් අනිත් හැමෝම හොයන්නේ මේක අයින් කරන්න. හැමෝම හොයන්නේ මේක ඉවත් කරන්න. නම් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන වෙනස තමයි එයා මේකෙන් පලා යන්න නෙමෙයි හොයන්නේ. මේක අයින් කරන්න නෙමෙයි හොයන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරන සත්‍ය දුක කරන්න තියෙන්නේ පරිඤ්ඤයයන්. පිරිසිද හොයන්නට ඕනේ. පිරිසිද හොයනකොට අහුවෙනවා දුක්ඛ සමුදය. දුක කරන්න තියෙන මොකද? පරිඤ්ඤයයන්. පිරිසිද හොයන්නේ. පිරිසිද හොයන්නේ නැති නිසා තමයි අපට මේ දුක්ඛ දුකක් උනේ. මටයි දුක්ඛ දුක උනේ. විපරණාම දුක උනේ මට. පිරිසිද හොයනකොට මොකද අහුවෙන්නේ? මේ දුක හටගත්ත හේතු ප්‍රතිධර්මයන්ගේ. මේ දුක කියන කාරණාවට අපට ගොජර වෙච්ච දෙයට ඇති වෙන්න හේතුවක් තියෙනවා. එතකොට මේ හේතුවෙන් හටගන්න බව දකින්නවා කියන කාරණාවටම තමයි පින්වතුනි සංස්කරණය වෙනවා කියන කාරණාවටම මේ සංඛාර දුක කියන්නේ. අපි ජාති දුක කියලා ගත්තා, ජරා දුක කියලා ගත්තා, මරණ දුක කියලා ගත්තා, මොන දුක කියලා ගත්තා, මේ හැම එකක්ම මොකද්ද? සකස් වීමක්, සකස් වෙච්ච දෙයක්. ඒකට අපි එපා වෙච්ච වචනේ ගාවන්න හොඳ නැහැ. ඒ සකස් වීමට දුන්න බුදුරණවහන්සේ නිර්වචනයක්. මේ ලෝකේ සකස් වෙච්ච දෙයට දුන්න නිර්වචනයක්. වජිරාසූත්‍ර පැහැදිලි කරනවා දුක්ක්මයි උපදින්නේ, දුක්ක්මයි පවතින්නේ, දුක්ක්මයි නැතිවන්නේ. එතකොට මේ ඒක මේ මම ඈඳලා මට එපා වෙන ගතිය කියලා දුන්න දෙය නෙමෙයි මේක. ලෝකේ සකස් වෙන දෙයට දුන්න නිර්වචනයක්. එතකොට ඒක සකස් වීම. අන්න දුක්ඛ සමුදය අහුණා. එතකොට දුක්ඛ සමුදය අහුණා කියලා කියන්නේ බින්වතුනි හේතුව නිසා හටගත්ත ඵලයක් තමයි මේ සංස්කාර දුක කියලා අපට ලැබෙන කාරණාව. එතකොට බලන්න ඒ දුන්න විග්‍රහය තුළම අනිත්‍ය නිසා දුක කියන දේ අහුන්නේ නැද්ද කියලා. අපි හොඳට නෝනින් කල්පනා කරලා බැලුවොත් ප්‍රඥාවට ගෝචර කරගන්න පුළුවන් මෙතන මේ අනිත්‍ය නිසා දුකයි කියන කාරණාව ඒ ක්‍රියාව තුළ මන්තරගතයි. ඇයි හේතුවෙන් උපන්න ඵලයක් තමයි ලැබෙන සංස්කාරය. ඒ ලැබෙන සංස්කාරයෙන් කතා කරන දේ තුලම තියෙනවා හේතුන් උපන් බව, අනිත්‍ය බව, ස්ථිර නැති බව. තව මේකට අලුතෙන් වචන ටිකක් දැන් ආය ඉදිරිපත් කරගෙන යනවා. අනිත්‍ය කියන්නේ ස්ථිර නැත්නම් අද්දුව කියන්නේ මොකටද කියලා. දැන් අලුතෙන් දානද මම හිතන්නේ මේ දේශනාව අහලා වෙන්නේ නැති. දැන් මම මුල මුලා දේශනාව ගොඩක පැහැදිලි කරා අනිත්‍යයි කියලා කියන්නේ කැමති දේ නොලැබෙනවා කියන කාරණාව නෙමෙයි ස්ථිර නැහැ කියලා. ඒතර ස්ථිර නැහැ කියන එක නම් අනිත්‍ය. අද්දුව කියන්නේ මොකේද කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට දැන් බලන්න අපි කොහොම හරි වැරදි තරකයක් අපට ආවට පස්සේ ඒ තරකයේ ඒ රාමුව රැකගන්න අපි දේශනාවෙන් තව කැරි ගන්නවා. බුදුරණහන්සේ ඔය වචන ඔක්කොම එක තැනක විග්‍රහ කරන මොකද්ද? නිච්චෝ දුවෝ සස්සතෝ අයිපරණාම ධම්මෝ. අනිච්චෝ අද්දුවෝ අසස්සතෝ විපරණාම ධම්මෝ. මේක කියන්නේ එකම කාරණාව උළුම්පල පෙන්නන්න. අනිත්‍යයි අද්දුවයි අසස්සස්නේ සස්සතනේ විරස්න සභාවේ යුක්තයි කියලා මේක මේ උළුම්පල පෙන්නන්න. එතකොට යමෙක් අනිත්‍ය දැක්කා කියන්නේ අද්දුව දැක්කා කියන්නේ සාස්වත නැහැ. මොකද සාස්වත දෘෂ්ටිය දුර වෙන්නේ කාටද? ඒ සෝතපන්න කෙනාට. එතකොට මේ න්‍යාය තුනම දකින්නේ කවුද? මේ අනිත්‍ය වශයෙන් දකින්නේ, අද්දුව වශයෙන් දකින්නේ, අසස්සාස්වත පොව දකින්නේ, ඉබරණාම්ව දකින්නේ සම්මාදිට්ඨියත් එක්ක. එතකොට මේ එකම කාරණාවට බුදුරණවහන්සේ උළුප්පල දුන්නදී හැබැයි මුංචි වෙනසක් තියෙනවා. මේ අනිත්‍ය කියන අද්දුව දුව කියනකොට අර දැඩි ගතිය වැඩි බව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර සාස්ත්‍රත කියනකොට තවත් ගොඩාක් ඇතුළට ගිහිල්ලා විස්තිරයි කියන කාරණා. ඒ වගේ සියුම් දෙයක් කියන්න පුළුවන්. නමුත් එකම කාරණාව තුළ විග්‍රහ වෙන දෙයක් බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. එතන බලන්න ඒක මුල් කරගෙන අපි බුදුරණවහන්සේගේ දුව කියලා සූත්‍රයක පැහැදිලි කරනවා. කිසි කෙනෙක් මේ අද්දුව වශයෙන් දැක්කනම් මේක ආරෂ්ඨංග මාර්ගය. ඒත් අනිත්‍ය වශයෙන් දැක්කනම් ඒක ආරෂ්ඨංග මාර්ගය. එතන එකම දෙයට බුදුරණවහන්සේ පැහැදිලි කරපු පරියායවත්. එතකොට එහෙනම් යම් කිසි කෙනෙක් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය දැක්කම. එතකොට මේ අනිත්‍ය ලක්ෂණය දැක්කා කියන්නේ මොකද්ද? දුක්ඛ ලක්ෂණයට තමයි සකස් වීම දැක්කා. මෙන්න මේක තමයි මේ ජානතෝ හම් වික්‍රේ පස්සතු ආසවණක් කයමදා. දන්නව දකින්නවා කිය මොකද්ද දැන් මෙතන සකස් වෙන්නේ? ඉති රූපං. ඉති රූප සමුදෝ. ඉති රූප සත්තංගමෝ. ඉති වේදනා. ඉති වේදනාය සමුදෝ. ඉති වේදනාය සත්තංගමෝ. ඉති සංඥා. ඉති සංඥාය සමුදෝ. ඉති සංඥාය සත්තංගමෝ. ඉති සංඛාරා. ඉති සංඛාරා සමුදෝ. සංඛාරා සත්තංගමෝ. ඉති විඤ්ඤාණ. ඉති විඤ්ඤාණ සමුදෝ. ඉති විඤ්ඤාණ සත්තංගමෝ. දැන් ඔන්න අපට ගෝචර වුණ දුක අපි මේක ලේබල් කරගෙන මේක මෙහෙමක කියලා හේතු හෙව්වා. හේතු හොයනකොට දැක්කා මේ හේතු සකස් වෙන ඵලයක්. අන්න පංචපාදන ස්කන්ධය සකස් වෙන හැටි දැක්කේ ඒ අන්න එකයි සංකීර්තේන පංචපාදන ස්කන්ධ දුක්ඛ කියන වචනේ තුල තියෙන අභිවදුනේ ඇති පංචපාදන ස්කන්ධයක් නෙමෙයි සකස් වන දෙයක් කියන කාරණාව ඇති පංචපාදන ස්කන්ධයක් නෙමෙයි අන්න එතකොට නිවැරදිව පංචපාදන ස්කන්ධය කියන කාරණාව අහුවීමත් එක්ක සමුදයේ අහුවෙන්නට ඕන යාට සංස්කරණ අහුවෙන්නට ඕන යාට හරියටම දුක්ඛ සත්‍ය සත්‍ය ඥාන යාවනම් සමුදේ සත්‍ය සත්‍ය ඥාන ප්‍රයට එන්න ඕන. එතකොට මේ නිරෝධ මාර්ගයේ දෙක සත්‍ය ඥානයට ඇති නොවි තියෙන්නේ. සමුදේ සත්‍ය ආව කියන්නේ දැන් අපට අපි දැන් හොයන්නේ මූලිකවම දුක කියන කාරණාව නැති කරන එකටනේ. ඒකයි මෙතන පැහැදිලි කරන්නේ. ඉතිරූපං ඉතිරූප සමුදේ කියලා දැක්කනම් ආය අමුතුන් ආශාවක් හේවෙන්න ඕන කියලා හිතන්න ඕනද? සංවජ දුරු වෙන්න ඕන කියලා හිතන්න ඕනද? හදිපටන වඩන්න ඕන කියලා හිතන්න ඕනද? ඒ කිසිදයක් හිතන්න ඕන දෙයක් නෑ. එයාට සමුදේ තේරුණා නම් නිරෝධය මාර්ගයේ සියල්ලක්ම වැටහෙනවා. සමුදේ වෙන්නේ මින්වතුනේ සමුදේ වෙන්නේ සමුදේ වෙන හැටු දැකීම නිසා. අවිද්‍යාව නිසායි සමුදේ වෙන්නේ. දුක්ඛේ අඥානං සමුදේ අඥානං නිරෝධේ අඥානං මග්ගේ අඥානං. දුක දුකක් බව දකින්නේ නැහැ. සමුදේ දකින්නේ නැහැ. නිරෝධේ දකින්නේ නැහැ. මාර්ගේ දකින්නේ නැහැ. මෙන්න මේ අඥානකම තමයි මූලික පදනම වන්නේ දුකට. දැන් එතකොට දැක්කේ මොකද්ද? හේතුප්‍රත්‍ය බවයි දැක්කේ. දුක පිළසින්න හේවුවා. සමුදය යහුණා. එහෙනම් නිරෝධය අහුවෙන්නේ නැද්ද? අන්න අඥානකමෙන් නම් ඇති උනේ. දැන් ඇති උනේ ඥානය නම් ඇති වෙනවද? ලෝකේ සකස්සුනේ අඥානකමෙන් නම් දැන් මේ ලැබුණේ මොකද්ද? ඥානය. හේතුප්‍රත්‍ය බව අහුවුනේ. අන්න ඒකයි පඤ්ඤා චක්කුසෙන් අනිත්‍ය දකින්නවා කියන්නේ. පඤ්ඤා චක්කුසෙන් දුක්ඛ ලක්ෂණ දකින්නවා කියන්නේ. පඤ්ඤා චක්කුසෙන් අනාත්ම ලක්ෂණ දකින්නවා කියන්නේ. අන්න ප්‍රඥාවෙන් දකිනකොට මොකද වෙන්නේ? නිරෝධය කියන්නේ දුක ඇති දුක නැති වෙනව නෙමෙයි. දුක ඇති උනේ ඇති බව ඇති වෙන හැටි නොදකීම නිසා ඇති වෙන හැටි දකිනකොට දුක්ඛ නිරෝධය කියන කාරණාව තේරෙනවා. මෙන්න මේකයි ප්‍රතිපදාවවත් ඒ හතරම සත්‍ය ඥාන වශයෙන් ඇවිදilla. මෙන්න මේක තවත් ප්‍රායෝගික පුරුදු කරනකොට ආයි හිතන්න දෙයක් නෑ ආසවක් වෙන්න ඕනේ. ඒ කරන ප්‍රතිපදාව හරියි. අන්න පඤ්ඤා චක්කුසේ මේ දේ කරන්නේ. මෙන්න මේක පින්වතුන් නැති වෙන්නට ඕනේ. මෙන්න මේක තමයි අනිත්‍ය ලක්ෂණය දකින්නවා කියන්නේ. දුක්ඛ ලක්ෂණය, අනත් ලක්ෂණේ, ඒ වගේම ආර්ය සත්‍ය දකින්නවා කියන්නේ බොජ්ජං විදර්ම වැඩිනවා කියන්නේ. එහෙනම් මේ සියලු දේටම පින්වතුන් දන්න දකින්න බව අවශ්‍යයි. ප්‍රඥාව කියන කාරණා අවශ්‍යයි. මේ කාරණා පින්වතුනි අපි මේ දැන් අහව පමණට අපිට කරන්න බෑ. ඒකට අපට අවශ්‍ය ආධ්‍යාත්මී මොණින් ඉමසින් හැකියාව. බුදුරණවහන්සේ පංචපාදස්කන්ධය කියලා පැනෙවේ අපට මේ ලෝකේ ඉතර වෙන්නට අවශ්‍ය ප්‍රතිපදාව මිසක් අල්ලගෙන පළපදියම් වෙන්න නෙමෙයි. අපට මේ ධර්මයේ පැනෙවේ අල්ලගෙන පළපදියම් වෙන්න නෙමෙයි. මේක ඉතර වෙන ප්‍රතිපදාවක් අපිට මේක පහුරක් කරගන්න. එතකොට නම් මේ ධර්මයේ තුලින් අපට අවෙන්නට ඕනේ ධර්මයක් නිත්‍යයි සපයි ආත්මයි කියලා දේ ඉක්මවලා මේක මග බවක් අහුවෙන්නට ඕන. ඒක මග බව අහුවෙච්ච කෙනාට තමයි හරියටම ධර්මාර්ගය අහුවෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ඉන්දිය සූත්‍රයක් තියෙනවා. ඉන්දිය සංගුත් සූත්‍රයක්ත් තියෙනවා. මේ ඉන්දිය ධර්මයන්ගේ සමුදය අස්තංගමේ ආස්වාදයේ ආදීන නිස්සන්න කියන පහම දකින්න සක්කාදිටිකට. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම පහේ සමුදය අස්තංගමේ ආස්වාදය ආදීනව නිස්සරණය කියන පහම මනා පඤ්ඤා චක්කුසයෙන් දැකගෙන කියලා තොඳපන්නේ. ඉතල බලන්න එහෙනම් කොච්චරනම් මේ සැබෑවටම අනිත්‍යයි කියන ලක්ෂණය ප්‍රකට කරගන්න නෝණක් තියෙන්න ඕනද? එතකන් අපි හරිය අනිත්‍ය ලක්ෂණය දැකලා නැහැ. හරිය අනිත්‍ය ලක්ෂණය දැක කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ දැක කියන්නේ ওই ඉන්දිය ධර්ම පහේ සමුදය අස්තංගමේ ආස්වාදය ආදීනව නිස්සරණය කියන පහම දැකපු දවසේ. ඥාන සූත්‍රය පැහැදිලි කරනවා. ဒုတိය ඥාන සූත්‍රයේ ඥාන 77 එක ඥානයක් ඥාන 7ක් තමයි. හේතු ප්‍රත්‍ය බව දැකීම නම් වූ අනිත්‍ය සංකල්ප පරිසම්පන්න බව. හේතු ප්‍රත්‍ය බව දැකීමේ නුවණත් අනිත්‍ය සංකල්ප පරිසම්පන්න බව දැකපු කෙනයි සෝතාපන්න. එතකන් අපිට වෙන්නේ අපි නිවැරදිව අපි අනිත්‍ය බව දැකලා නැහැ. හැබැයි සිවුම් වශයෙන් අපි ප්‍රතිපදාවට ඉඳලා තියෙනවා. එහෙනම් බලන්න මේ ත්‍රිලක්ෂණය දකින්නවා කියන කාරණාව, ආර්ය සත්‍ය දකින්නවා කියන කාරණාව, බොජ්ජංග ධර්ම වඩනවා කියන කාරණාව අපි සාමාන්‍යයෙන් එකපාරට සංකල්පයෙන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒකයි බොජ්ජංග ධර්මයක් වෙන්නට ඕන සතිය. සතිය තිබ්බ කියලා බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. බොජ්ජංග ධර්මයක් වෙන විදිහ සතිය තියෙන්නට ඕන. බොජ්ජංග ධර්මය කියන්නේ අවබෝධය කියන්නේ මොකද අවබෝධයයි. දුක්ඛ සමුදය නිරෝධ මඟ. බෝධාය සංවර්ධති වෙන්න නැතේ දුක්ඛ සමුදය නිරෝධ මඟ. මෙන්න මේක අවබෝධ වෙන්න ඕනේ. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මේ ආර්ය සත්‍ය හතරට. සත්‍ය වදම සූත්‍රය පැහැදිලි කරන්නේ මේ සියලු හස්තී සියලු මේ අයගේ පාසටහන් හස්තියගේ පාසටහන් දාන්න පුළුවන් වගේ බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන සම්පූර්ණ දේ අන්තර්ගතයි ආර්ය සත්‍ය හතර. ත්‍රිලක්ෂණය නෙමෙයි ආර්ය සත්‍ය තුල. ත්‍රිලක්ෂණයත් තියෙන ආර්ය සත්‍ය තුල. එතකොට ආර්ය සත්‍ය තුල තමයි මේ සියල්ලක්ම තියෙන්නේ. එතකොට ආර්ය සත්‍ය අවබෝධය වෙන විදිහ සිහිය තියෙනට ඕනේ. සිහිය තිබ්බ කියලා ආර්ය සත්‍ය අවබෝධ කරා යනවා කියන එක නෙමෙයි. ඒකයි සත්‍ය බොජ්ජංග ධර්මයක් වෙනට ඕනේ. ධම්මවිචේ බොජ්ජංග ධර්මයක් වෙනට ඕනේ. විරිය බොජ්ජංග ධර්මයක් වෙනට ඕනේ. විරිය තිබ්බ කියලා බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. බොජ්ජංග ධර්මයක් වෙන විදිහට විරිය තියෙනට ඕනේ. සීති තිබ්බ කියලා බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. බොජ්ජංග ධර්මයක් වෙන විදිහට ප්‍රීති තියෙනට ඕනේ. සමාධිය තිබ්බක බොජ්ජංග ධර්මයක් ඉන්නේ. බොජ්ජංග ධර්මයක් විදියට සමාධිය තියෙනට ඕනේ. උපේක්ෂාවත් ඒ විදියටයි ධර්මයන් විමසීම තියෙන්නේ. එහෙනම් සතිය, ධම්මවිචේ, විරිය, පීති, පස්සක් සමාධි, උපේක්ෂා කියන මේ හතරටම අවබෝධය, ආර්ය සත්‍ය අවබෝධය වෙන විදියටයි මේ හතරම පිහිටිය යුත්තේ. මේ ආර්ය සත්‍ය අවබෝධය වෙන විදියට පිරෙන සිහිය තමයි පංචපාදස්කන්ධයේ උදේවයි දැකීම පිණිස පවතින සිහිය. අන්න සති දම් සති සම්බෝධියන්ගේ වෙන්නේ අවබෝධයට හේතු වන විදිහට සිහිය පිහිටනවා. කුමක් පිළිසිත පිහිටන්නේ? මේ පංචපාදනස්කන්ධයේ පිළිසිත හොයන්න, සමුදය හොයන්න, නිරෝධය බලන්න, මාර්ගය හොයන්න කියන මෙන්න මේ කාරණාව පිළිස සිහිය තියෙනතෝ. සිහිය පිහිටලා එක් කරනවා කියන එක නෙමෙයි. ඒකත් හැබැයි සතියක් තමයි. හැබැයි බොජ්ජංගයක් වෙන්න නම් මේ හතරත් එක තියෙනතෝ. ධම්මවිචේ එතකොට එතන අන්තර්ගතයි. මොකද ඇත්තටම මේ බොජ්ජංග ධර්ම හතරම අපි වෙන්වෙන් වශයෙන් බෙදලා කතා කරාට හරියට යම් කිසි කෙනෙකුට සති සම්බොජ්ජංගේ තියෙනවා නම් ධම්මවිචේ, පීති, පස්සක් සමාධි, උපේක්ඛා කියන ඔක්කොම පිළිතන. තමන්ගේ කෝණේ අනුව තමයි තමන්ට මේක වෙන් කරගන්න පුළුවන්.
ඒ නිසා තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා අග්ගි සූත්‍රයේ පැහැදිලි කරනවා බොජ්ජංග ධර්ම වෙන් වශයෙන් වඩන්න පුළුවන්. තමන්ගේ රාමුවට අනුව තමන්ට අවශ්‍යතාවය අනුව ඒ බොජ්ජංග ධර්මයේ ප්‍රකට කරගෙන ඒක උරු කරන්න පුළුවන්. හැබැයි බොජ්ජංග ධර්ම අනික්ව නැතුව නෙමෙයි. තමන් ප්‍රකට කරගත්තා. හිත හැකිලනකොට ධම්මෝචය ප්‍රකට කරගත්තා. ඊළඟට හිත උද්දච්චනකොට පීතිය ප්‍රකට කරගත්තා. බොජ්ජංග ධර්ම හැටියට. මොකද බොජ්ජංග ධර්මයක් හැටියට ඒක ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙනවා මාර්ගයේ ඉන්න කෙනාට. දැන් මාර්ගයේ අඥති කෙනාට බොජ්ජංග ධර්ම කියන්නේ සංකල්පයක්. සතිය බොජ්ජංග ධර්මයක් වෙනවා කියන එක සංකල්පයක් විතරයි. බොජ්ජංග ධර්මයක් වෙනට නම් යාට මාර්ගයේ තුළ මේ ඥානත්ව පස්සතෝ කියන කාරණාවත් එක්ක තියෙන්න ඕනේ. අන්න එතකොට සතිය බොජ්ජංග ධර්මයක් වෙනවා. ධම්මචේ බොජ්ජංග ධර්මයක් වෙනවා. විරිය බොජ්ජංග ධර්මයක් වෙනවා. සීතිය බොජ්ජංග ධර්මයක් මේ හැම එකම බොජ්ජංග ධර්මයක් වෙනවා. එහෙම නැත්නම් අපි මේ වීර්ය කරා කියලා සිහිය පැවැත්වුවා කියලා අපට සමාධියක් ඇති වුණා කියලා ඒක බොජ්ජංග ධර්මයක් කියන්නේ ඒක සමාධි භාවනා සූත්‍රයෙන්ද පැහැදිලි වෙනවා. අමුත්තනිකායේ චතුක්ක නිපාතේ සමාධි හතරක් පැහැදිලි කරනවා. ඒකේ පළවෙනි සමාධිය දීලා සුඛ විහරණයට, දෙවෙනි සමාධිය ඥාන දර්ශනයට, තුන්වෙනි සමාධි සම්පජානනයට, හතරවෙනි සමාධිය තමයි ආසවක්කේට. එතන මූලික සමාධි තුන තියෙන්නේ ඒ දෙයට විතරයි. එහෙනම් බොජ්ජංගියක් හැටියට සමාධිය කියන කාරණාව ආසාවක් ක්‍රය වෙන විදිහට සමාධිය කියන කාරණාව තියෙන්නේ ඉතිරූපක් ඉතිරූප සම්මුතියෝ ඉතිරූප සත්තන්ගමෝ කියන කාරණාවත් එක්ක හට ගන්න ඒකක්ද දාවි. ඒක පැහැදිලි කරනවා උපනිෂද් සූත්‍රයේ තුල පංච බලස්කන්ධ උදේවා දැකීමත් එක්ක යනකොට ඒකයි මම හැම වෙලෙම කියන්නේ දේශනාව හොද්දට ගැළපෙන විදිහේ බලලා අධ්‍යයනය කරන්න ඕනේ. දේශනාවේ බුදුරණවහන්සේ මේ නොගැළපෙන විදිහට කෑලි කෑලි විශ්ලේෂණ කරපේ ගන්න නෙමෙයි තියෙන්නේ. අනු පිළිවෙලක් තියෙනවා. ලස්සන ප්‍රතිපදාවක් තියෙනවා. දැන් උපනිෂද් සූත්‍රය පැහැදිලි කරනවා ජානතෝහම් පිටියේ පසුතු ආසවණ කයක් පදාත් කියලා පංච පාස් කරන ගැන කියලා ඊළඟට ආසවක් හේනවා කියලා ආසවක් හේවන්නේ කොහොමද කියලා මේ අනුපූර ප්‍රතිපදාවක් කියගෙන යනවා. එතකොට ඒකට මූලාරම්භ වෙන්නේ පංච පාස් කරන උදේවා දකින්නකොට. පංච පාස් කරන උදේවා දකින්නකොට අහු වෙන පටිච්චසමුප්පාදය. කොහොමද කරන්නේ පංච පාස් කරන උදේවා දකින්නකොට. පටිච්චසමුප්පාදය අහු වෙලා ශ්‍රද්ධාව ඇති වෙලා ප්‍රීතිය සැපේ ඒකාග්‍රතාවය. එතකොට මේ ප්‍රීතිය සැපේ ඒකාග්‍රතාවය සමාධිය කියලා මේ සියලු කරුණ ඇති උනේ අර මූලික හේතු නිසා. ඒ තුල හටගන්න තථාබුදු ඥානය. එතකොට ඒ තථාබුදු ඥානය හටගත්තේ පංචපාදනස්කන්ධයන් උදේවයි දැකීම තුල හටගත් ත්‍රිගාගතාවිත. අන්න ඒකයි බොජ්ජංගයක් වෙන්නේ. සමාධිය සම්බොජ්ජංගයක් වෙන්නේ. එතන යථාබුද්ධ ඥානය හට අරගෙන අන්න ආසවක් කියලා දක්වා ප්‍රතිපදාව යනවා. එතකොට යාට අපේක්ෂාවක් අවශ්‍ය නැහැ. මගේ ආසවක් හේවෙන්න ඕනේ කියලා. මොකද ප්‍රතිපදාව පුරුදු කරන දේ තුළ මම ආසවක් හේ කරාට වැඩිපිල්ලක් නෙමෙයි තියෙන්නේ. ප්‍රතිපදාව තුළ තියෙනවා ලෝකයේ සකස් වෙන දේ ඉක්මවන ප්‍රතිපදාව. දැන් අපට පින්වතුනි ලෝක විවහාරයෙන් අපට ධර්මයේ කියලා දෙනකොට අපට යන්න වෙන කොහොමද වැරදි දෘෂ්ටියකට. මොකද අපිට එහෙම කියන තුව ධර්මයේ කියලා දෙන්න බෑ. ඒතකොට කවුද රහතුනි කියන ප්‍රශ්නේ අපිට එනවනේ. දැන් අපට අවශ්‍යතාවයේ මූලිකව තියෙන්නේ ධර්මයේ දකින්න. ඒතකොට ධර්මයේ දකින්න අවශ්‍යතාවයත් එක්ක අපි ධර්මයේ තේරුම් ගන්න යනකොට ධර්මයේ තේරෙන කෙනාට මේ ප්‍රශ්නේ අදාළයි. ධර්මයේ නොතේරෙන කම එයාට පැහැදිලි කරලා දෙන්න එනවා අපි මේ නිවන් දකින්න යන්නේ කියලා. සෝතාපන්නෙන් අපි මේ යන්නේ කියලා. නමුත් ධර්මයේ දකිනකොට එයාට සෝතාපන්න වෙන්න සහ නිවන් දකින්න කියන කාරණාව මම කරගන්න ඕනද නැද්ද කියන මේ අදාළත් තියෙන්නේ නැහැ. එයාට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. එතකන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මාර්ගය කියන කාරණාව නැත්නම් හේතුපති ධර්මයේ කියන කාරණාව අහු වෙන්නේ නැතිකමත් එක්ක. එතකොට එහෙනම් ඒකයි මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරේ. හරියට මේක දනිමින් දකින වාස කරනවා නම් එයාට අපේක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආසාවක් කියෙන්න ඕනේ. යා හරියට ඒ ප්‍රතිපදාව තුළ තමන් බලෙන් කැමැත්තක් ඇති කරගන්න ඕනේ සංවර්ධන දුරු කරන්න ඕනේ කියන සංවර්ධන දුරු වෙලා යනවා. ඇයි සත්‍ය දකින නිසා සංවර්ධනේ වෙන්න විදිහක් නැහැ. සංවර්ධනේ වෙන්නේ පින්වතුනේ සත්‍ය දකින නිසා. අවිද්‍යා නීවරණාන සත්‍තන තණ්හා සංවර්ධනාන. අවිද්‍යාව වැසෙච්ච නිසායි තණ්හා සංවර්ධනේ තියෙන්නේ. එතකොට තණ්හා සංවර්ධනේ කියන කාරණාව දුරු කරන්න අවශ්‍යයි අවශ්‍ය වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන කාරණාව මැසිච් එක නැති වුණාට පස්සේ විද්‍යාව ඉපදුනහම තණ්හා සංයෝජනේ ඒක සිදු වෙන්නේ නැහැ. අන්න සංයෝජනේ දුරු වෙලා යනවා. ඒතකොට ප්‍රබලම සංයෝජනේ තණ්හා සංයෝජනේ. සංයෝජන ධර්ම අවිද්‍යාව සම්පූර්ණ වශයෙන් අශේෂ විදාක නිරෝධ වුණා නම් පවතින්නට ඒ කියන්නේ ප්‍රධාන උත්සන්නාව තමයි භව තණ්හාව. පැවැත්ම පිණිස තියෙන තණ්හාව. මෙන්න මේ තණ්හාව දුරු වෙලා යනවා. මේ තණ්හාව දුරු වුණා නම් කාම තණ්හාව, භව තණ්හාව කිසි දෙයක් හදා ගන්න දෙයක් නැහැ. සියල්ලක් නිවි වෙලා යනවා. ඒක ඇති වෙන්නේ අරහත් වෙලා. ඉතින් එහෙනම් මේ දේශනාව තුළ ඉස්මතු වෙච්ච කාරණාව තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරේ. අපි ඕන දෙයක් කරා කියලා ධර්මය අවබෝධ කරගන්න. කල යුත්තේ කරොත් අපට අපේක්ෂාවක් අවශ්‍ය නැහැ ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් අපි කල යුත්තේ කරන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්නයි අපි ධර්ම ශ්‍රවණය කළ යුත්තේ. ධර්මය ඉගෙන ගත යුත්තේ මේ නිවැරදි දේ අපි කරන්නේ කොහොමද? නිවැරදි දේ කරන විදිය අහුවෙන්නේ ප්‍රඥාවත් එක්ක, විලක්ෂණිය අහුවෙන්නේ ප්‍රඥාවත් එක්ක, ආර්ය සත්‍ය අහුවෙන්නේ ප්‍රඥාවත් එක්ක, බොජ්ජංග ධර්ම අහුවෙන්නේ ප්‍රඥාවත් එක්ක, මේ සියල් පටිච්චසමුප්පාද අහුවෙන ප්‍රඥාවත් එක්ක, මේ සියල්ලම ප්‍රඥාවෙන් අත්විඳි යුතු කාරණාවක් නිසා කෙමිස්ට්‍රි වලින් හරි භෞතික විද්‍යාවෙන් හරි අපට මේක තේරුම් ගන්න බෑ. සෝඩියම් ක්ලෝරින් එක සුළු සෝඩියම් ක්ලෝරින් හදන විදිහට අපට මේක තේරුම් ගන්න බෑ. මොකද හේතුව? මේක භෞතික රසායන විද්‍යාවක් විතර නෙවෙයි. ඒක භෞතික විද්‍යාවක් විතරයි. භෞතික මේක මේ ෆෝටෝන් නියුට්‍රෝන මේවා මේවට එකතු වෙලා මේ මේක හැදෙන හැටි දැක්ක කියලා අපිට මේ ප්‍රඥාවෙන් දැක යුතු කරන්න දෙකින් බෑ. ඒ හැම පැනවීමකටම පින්වතුනි මම පැත්තකින් ඉන්නවා. අපි හිතුවනම නෑ කියලා. අපි පනවගත්ත භෞතික දේට ෆෝටෝන් හරි නියුට්‍රෝන හරි රූපකලාපටි ප්‍රදර්ශක හරි මොනවා හරි දීලා බෙදුවට බෙදුවේ මම කියන කාරණාව අපට අහුවෙලා නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. අපි මේ බෙදෙනවා සෝඩියම් ක්ලෝරින් එකතු වීම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා වගේ බව ජාති ජරා මරණ කියන කාරණා අපි සංකල්පකින් බෙදී මම කියලා මට අහුවෙලා නැහැ. අපි හරියට මේක දැක්කන බින්වතුනි අනාත්මය කියන එක අපිට කල්පනා කරන්න දෙයක් නැහැ. අන්න ඒක තමයි මේ අනාත්මිකේ ධම්ම අනාත්මකේ දාසිය. අන්න ඒක හොඳ වැදගත් කාරණාවක්. අපි ඔබ නොසිතන කාරණා. බුදුරණවහන්සේ කියලා නැහැ බින්වතුනි මූලිකවම අනාත්මය කියලා කල්පනා කරන්න. අපි ආත්මය කියලා ගන්න එකයි වැරද්ද. අපිට අනාත්මය කියලා ගන්න අනාත්මය කියලා ගන්න දෙයක් නෙමෙයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. අද අපට ඔබ වැරදිලා තියෙනවා. ආත්මය කියලා ගන්න එක වැරදිම වැදගීම තියෙනවා. අන්න එකයි සංකාරාන්තයක ගන්න නැති. සංකාර අනිත්‍ය, සංකාර දුක්ඛ, ධම්ම අනාත්ත. දැන් සංකාර අනිත්‍ය කියනකොට මේ සකස් වෙන දේ හේතුපත්ින් බව අහු වුණා. ඒකට ඒ සකස් වෙච්ච ඵලය සකස් වීමක් බව අහු වුණා. මෙතෙන්ද මම කියලා දාන එක වැරදි නිසා මෙතෙන්දම අනාත්මයි කියලා දානවා නේද? මේ කනාත්මයි කියවනම් අන්න සම්පේ සංකරණත්තා කියන එක හරි. ආත්මයි කියලා දාන එක වැරද්දා. දැන් අනත්තරක් කරන උන්ච පැහැදිලි කරන්නේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයකට අයිති නම් ආත්මයි කියලා දාන්න නෙමෙයි මම කියලා ගැනීම සුදුසුද? සුදුසු නැති බව අනාත්ම නිසා මම අනාත්මයි කියලා දාන එකක් නෙමෙයි. ඒකයි අනිත්‍ය ලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයේ දැක්කනම් අනිත්‍ය ලක්ෂණය දැක්කනම් දුක්ඛ ලක්ෂණය දකින්නවා. එතනම අනාත්ම ලක්ෂණය තමයි. මොකද එතන මම කියලා දාගන්න යන්නේ නැහැ. මම කියලා දාගත්තොත් තරද්ද කියන්නේ. එතකොට එහෙනම් බලන්න මේ ධර්මයේ තුල අපට මේක තේරුම් ගන්න මේ කියපු කාරණා සමහරවල් එකපාරට තේරෙන්නේ නැහැ. අපිට දැන් මම මේ විමසලා මේ කියපු කාරණා අවබුදුරණවහන්සේ මේ ධර්මයේ මේ කියලා දෙන විග්‍රහයත් එක්ක අපට එකපාරට මේක ගෝචර වෙනවා නම් අපි එහෙනම් මෙච්චර කාලයක් මේ සංසාරේ ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේක ක්‍රමානුකූලව නෝනින් විමසන්නට ඕන. අපි තුලින් මේක තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. අන්න එදාට තමයි පින්වතුනි අපිට සැබෑවට මේ ධර්මයේ අත්දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ ධර්මයේ අත්දකපු දවසට අපට බුදුරණවහන්සේගේ වචන වලින් තොරව වෙන දෙයක් විග්‍රහ කරන්න බෑ. යම් කිසි කෙනෙක් බුදුරණවහන්සේ කියපු දේ ඉක්මවලා තව විග්‍රහයක් කරනවා නම් මෙන්න මෙහෙම මම දැක්ක මගේ අවබෝධය මම කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ තුන මිනිහට අවබෝධයක් කිය යුතු කාරණාවක් තියෙනවා කියලා තමන්ගේ අවබෝධයක් ඇතුළේ වෙන වචන ටිකකින් විග්‍රහ කරන්න යනවනම් එයා බුදුරණවහන්සේ ධර්මය දැකලා නැහැ. බුදුරණවහන්සේගේ ධර්මය දැක්කනම් බුදුරණවහන්සේගේ වචන දේ තමයි උරුප්පන්න ඕන. දැන් උත්තර ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කළ සද්දේවිතුට අහනවා ওই ධර්මයේ ඔබේද කියලා. නෑ මගේ නෙමෙයි. මේ ධර්මයේ බුදුරණවහන්සේගේ. උදාහරණයක් කියනවා දහන්නේ ගොඩකින්. හැකි වාජන වලට එක එකයි දහන්නේ අරන් එනවා වගේ බුදුරණවහන්සේ ධර්මය කියලා දෙන්නේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඇහුවට පස්සේ මේ ධර්මයේ කාගේද? ප්‍රඥාවෙන් අග්‍රේස්වර. ඒ වගේම දැන් කච්චරවත ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ දහම් කතිකයන්ගෙන් අග්‍රයි. කච්චරවත ස්වාමීන් වහන්සේගේ ධර්මය අහන්න ගියාට පස්සේ කියනවා මහා අරටු ත්‍යාගනේ ඇයි කොළවතුලින් ප්‍රෝජන ගන්න එන්නේ කියලා. ධර්මයේ දේශනා කරන අග්‍රයි.
ධර්මයේ විස්තර කළ දෙන්න අග්‍රයි. නමුත් මහා අරටුව තියාගෙන ඇයි මේ කොලාකෝලි ප්‍රොජෙක්ට් ගන්න ඉන්නේ? ඒතර බලන්නේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණ. ධර්මයේ දැකපු කෙනාගේ ලක්ෂණය තමයි ධර්මයෙන් හැර වෙන දෙයක් විග්‍රහ කරන්න යන්නේ. එතකන් අපි විග්‍රහය යනවා නම් අපි තමන්ගේ අවබෝධයක් එක්ක විග්‍රහය යනවා නම් තමන්ගේ අවබෝධයක් ඉස්මතු වෙනවා නම් ධර්මයේ නෙමෙයි නම් ඉස්මතු වෙන්නේ. අන්න එතන බුදුරණවහන්සේ ධර්මයේ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ ආවතන තමන් ඉස්මතු නොවීමක් තිබිය යුතුයි. තමන් ඉස්මතු වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය, මම සිටීම, මට ලැබුණක් ගැනීම, මම මේක හරියට කියනවා කියලා ගැනීම. එතන තියෙන සක්කාය දිට්ඨියමයි. බුදුරණවහන්සේගේ ධර්මයේ තේරෙන්න සක්කාය දිට්ඨිය කියනවා පස්සේ පහදින ධර්මයේ ධර්මයයි බබලන්නේ. ධර්මයයි ඉස්මතු වන්නේ පුජ්‍යදේක් නෙමෙයි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ යම් කිසි කෙනෙක් මොන විදිහේ ප්‍රතිපදාවක් කිව්වත් ඒක බුදුරණවහන්සේ ධර්මයට ගැලපෙන්නේ නැත්තම් ඒකයි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. හොඳට බලන්න ඕනේ මෙතනින් ඉස්මතු වුණේ තථාගතයන් වහන්සේගේ ධර්මයේද පැහැදිලි යුත්තේ බුදුරණවහන්සේටයි. පිරිසමුයි ශ්‍රාවක සංගයා කියන්නේ බුදුරණවහන්සේට පැහැදිලා ඒ මඟ අනුගමනය කරන ශ්‍රාවකයන්ට පහදලා. එහෙනම් ඒ යම් ශ්‍රාවකේ ධර්මයේ ඉස්මතු කරනකොට ඒ ශ්‍රාවකයාගේ භාසිතය තුළ බුදුරණවහන්සේගේ ධර්මය විවර වෙන්නට ඕනේ. ඒ ධර්මයේ තුල විග්‍රහ කරන කාරණා ඉවර වෙන්නට ඕනේ. ඒ තුලින් අවබෝධ යන විදිහට කාරණා මතු වෙන්නට ඕනේ. තමන්ගේ අර්ථකථනයකින් තොරව අන්න එතන තමයි බුදුරණවහන්සේගේ සැබෑ ධර්මය කියන්නේ. ඉතින් ඒක නිසා අපි කියන්නේ මම අද ගොඩක් මේ කාරණා පැහැදිලි කරේ. ඇත්තටම අපි දැන් මෙතන මේ වාක්‍යතම සූත්‍ර පැහැදිලි කිරීම මේ භාවනා ක්‍රම දෙකකින් එක්කෙනෙක් වැරදි මාර්ගය, එක්කෙනෙක් හරි මාර්ගය. එතකොට අද 99.99% තියෙන වැරදි මාර්ගය පුදු කරන්නේ. හරි මාර්ගයට එන්නට අපට ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ලොකු ප්‍රඥාවක් නැතුව අපට හරි මාර්ගයට යන්න බෑ. හැබැයි අපි වැරදි මාර්ගවල වැරදි යන්න ඕනේ. ඇත්තනම් අපට හරි මාර්ගයක පාට හොයෙන්නේ නැහැනේ. අපි වැරදි මාර්ගයේ වැරදි යන්නට ඕනේ හරි මාර්ගයේ හවු වෙනකම්. හැබැයි අපට තියෙන ඕනේ එකක් සද්ධාව. ඊළඟට අපට කල්‍යාණ මිත්‍යයන් නැඹුරුචි ස්වභාවය, ධර්මයේ විශ්වාස කරන ස්වභාවය. අන්න එයා පින්වතුනි වැරදි හරි මාර්ගයේ ගිහින හරියට යනවා. අපි වැරදි හරි යමකට ගියේ නැතිනම් එයාට ඒක යන්න බෑ. මොකද හසරේ දැන් ශුන්‍ය ස්වභාවක වගේ කට්ටිය මුදු එකපාර ධර්මයක්ගේ හසරේ පුදු කරගෙන ආවා. එහෙනම් අපි දැන් වැරදි හරි මේ යම් කිසි ප්‍රතිපදාවක් තේරුම් ගන්න ඕනේ කියන අදහසින් පුරුදු කරන්න ඕනේ. දැන් මම පුරුදු කරන ප්‍රතිපදාව ඒකාන්තයෙන් නිවන් මාර්ගය කියලා හිතන්න නැතුව ඒකාන්තයෙන් නිවන් මාර්ගය කියන කාරණාව අහුවෙන්නේ මින්වතුනි දහම දැකපු කෙනාට. එතකන් අපි ඒකාන්තයෙන් නිවන් මාර්ගය කියලා හිතන්න නැතුව අපි යම් ප්‍රතිපදාවල් ධර්මයෙන් දකින දෙයට පුරු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ උතුම් සුති දේශනාවත් උපකාරයක් කරගන්නවා කියලා සාකච්ඡා කරන්න පුළුවන් එක වෙලාවක් ප්‍රශ්න අහන්න. දැන් අපි අනිත්‍යයි කියලා දකින්නේ ලෝකේ තුරදී ඇති දේ නැති වෙන එක. අපට හොඳ දේ අපි දකිනවා, නරක දේ අපි දකිනවා. කියන අපිට මොකක් මේ ලෝක විනාශ වෙන එක, මේ ගොඩනැගිලි විනාශ වෙන එක අපි දකිනවා. ඒක අපේ භෞතිකවම අපි කල්පනා කරන්නත් ඕනේ නේ. අපිට සාමාන්‍යයෙන් ගොරෝසු තේරෙනවා. නමුත් දැන් පේන දේ නිසා අපිට කල්පනා කරන්න ඕනේ. ඒක එක අනිත්‍යයක් අපි දකිනවා. තව අනිත්‍යයක් තමයි දැන් මොන අපි අද දැන් ඔයාලා හම්බුණා. දැන් ඊළඟට තවකට නැති වෙලා යනවා. අපිට දැක්කම කට්ටිම වෙනස් වෙලා කිව්වා. නැති වෙලා කිව්වා. දැන් ජීවිතේ දෙන කියලා කිව්වා. ඔන්න තවත් විදියකින් දකිනවා. ආය අපේ මනසට අරමුණු වෙනවා නැති වෙලා යනවා. මොන එක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද අපි ගොඩක් කාලවල අහු වෙන කාරණාවක් තමයි විදර්ශනාව කියලා. මට එන යන එක දකින්නේ. මනසට අරමුණක් එනවා සිතුවිල්ල නැති වෙලා යනවා. මට වේදනාවක් වුණ නැති වෙලා යනවා. හැබැයි අපට අහු වෙන්නේ නැහැ මේක මට උදී කියලා. අන්න ඒක තමයි සමාධි භාවනාවේ තුන්වෙනි සමාධිය. සම්පජන්නේ කුසල තියෙන්නේ ආසවක් කියන්නේ නෙමෙයි. පංච බලස්කන්ධය උදේවයි දකින්න තාක්කල් මම දැක්කන මට එන යන දෙයක් එතන ආත්ම ලක්ෂණ තිබිලා මගේ මනසට ආවරණුණා පැවතුණා ඇතිවිලා ගියා. මම මට ආවා තිබ්බා ගියා. මම අල්ලන්නේ හැබැයි කවුද ඇල්ලුවේ නැති මේක? මම ඇතුළ කොතනින්ද? නිත්‍ය සබාවත්. ඒකවල මටයි මේ දේ කොච්චර උනේ? ඔන්න මගේ කයට ඔන්න අපි හිතමු වේදනාවක් කියලා බලාගෙන ඉන්නවා. ඔන්න අපිට වේදනාව ආවා, පැවතුණා, නැති වෙලා යනවා. කාටද මේක උනේ? මට. හැබැයි මේ ප්‍රතිපදා ගුරු කරන්න එපා කියන දේ නෙමෙයි කියන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ මේ තුල තියෙන දේ මොකද? බුදුරණස් ඒකයි සමාධි භාවනා සූත්‍රයේ තුන්වෙනි සමාධි විග්‍රහ කරේ ඒක එපා කියලා නෙමෙයි. ඒක මේ සදාහේ තියෙන දේ දැනගෙන කරන්න ඕනේ. ඒ සිහිය තියෙන්න ඕනේ කෙනෙකුට මාර්ගය යන්න. නමුත් ඒකෙන් ආසෝකේ වෙන්නේ. ඒකෙන් දහම දකින්නේ. ඒ දේ හේතු වන්නේ අපේ සිහිය දියුණු කරගන්න. ඔන්න ඒක තමයි අපට ගොරෝසු අනිත්‍යක් අහුවෙන කාරණා. අපි ලෝකයේ තුල සියුම්ම අනිත්‍ය අහුවෙන කාරණා තමයි අපේ සිතුවිලි එනවා යනවා දකින්න එක. නැත්නම් මේ අපේ කයට දැනෙන වේදනාව නැති වෙනවා දකින්න එක. ඔන්න සියුම්ම අපිට මේ අනිත්‍යක් අහුවෙන. හැබැයි මට අහුවෙච්ච අනිත්‍ය. ඒතර ආත්ම ලක්ෂණ තිබිලා. එතකොට විපරණාම දුක්ඛය කියලා කියන්නේ විපරණාම දුක්ඛයේදී අපිට විනාශ වීමෙන් දුක හට ගන්නවා. විනාශ වීමෙන් දුක හට ගන්නකොට අපිට හොඳ දේ විනාශ වෙන නිසා දුකක් වෙනවා. දැන් ඊතර අනිත්‍ය කතා කරන්න පුළුවන් හොඳ දේ වෙනස් වීම විතරයි. නරක දේ වෙනස් වීම කතා කරන්න බෑ. මොකද නරක දේ වෙනස් වුනොත් එම් සැපයි. මේ අසනීපේ සූරුවත් එම් දුක නෑ. එතන සැපයි. එතකොට එතන කතා කරේ ඒ ලක්ෂණේ නෙමෙයි. බුදුරණහන්සේ පැහැදිලි කරනවා මේ 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 විග්‍රහ කරනකොට දැන් දුක් දුක කියන කාරණාව තියෙන සැපක් නිසා. සැපක් දුක කියන කාරණාව තියෙන සැපක් නිසා මේ ලෝකෙ. නැත්තම් දුක ප්‍රකට නෑ. සැපක් තියෙන දුකක් නිසා. එහෙම නැත්නම් මේක ප්‍රකට නෑ. එතකොට එනම් මේ ලෝකේ අපට හැම වෙලෙම අහුවෙන කාරණාව තමයි මේ සැප දුක අතර ප්‍රවැත්ම. එතන මූලිකව අපිට මේ ලෝකේ පාවිච්චි කරලා තියෙන දුකයි කියලා අහුවෙනවා. ආය අපට අහුවෙනවා අපිට හොඳ දේ නැති වෙලා යම් දුකයි කියලා. හොඳ දේ නැති වෙලා යම් දුකයි කියන්නේ හොඳ දේ තිබීම සැපයි. නරක දේ වෙනස් වීම සැපයි. ඒක වෙනස් පැතිවරණයක්. අපි ඕක නිරක්ෂණයට දාගන්න තවර දෙනවා. ඒක ඩොලර් දාලා පැහැදිලි කරනවා. ඒ කියන්නේ දුක් වූ දේට වෙනස් වීම සැපයි. දුක් වූ දේ පැවතීම දුකයි. සැප වූ දේ වෙනස් වීම දුකයි. සැප වූ දේ පැවතීම සැපයි. එතකොට ඒක වෙන කාරණා. අනිත්‍ය දුකක් ලක්ෂණ නෙමෙයි. ඒක දුක් වූ දුකක් විපරණාම දුකක් කියන කාරණා. ඒකේ අපි දකින අනිත්‍යක් හැබැයි කියනවා. ප්‍රඥාවෙන් දකින අනිත්‍ය දුක්ඛ ලක්ෂණය කියන කාරණාව ඒව ගොඩක් ඉක්මවල මේ ලක්ෂණ කාරණා ටික බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් කොහොමද තේරුම් ගන්න මේ විතර කරපෝ ඒ කියන්නේ දැන් ඔය අපි සාමාන්‍ය විග්‍රහ කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට බුදුරජාණන් වහන්සේ ධර්මයක් අවශ්‍ය නැහැ ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න පුළුවන් මේ ඕන කෙනෙකුට. බෝධිසත්වයෝ කලින් ඔය අරහත් ශාස්ත්‍රු වෙලා ඉන්න කාලේ ඊළඟ සුනිත් ශාස්ත්‍රු වෙලා ඉන්න කාලේ පැහැදිලිවම අනිත්‍ය ගැන බණ කිව්වා. ඉතින් අනිත්‍ය ගැන බණ කරනකොට හොතපන්නේ. ඒක බුදුරණවහන්සේ බෝසත් දෙන හොතපන්නේ. අරක සාස්ත්‍රුවරයා ඉන්න කාලේ ඊළඟට සුනේත සාස්ත්‍රුවරයා වෙලා ඉන්න කාලේ බෝසත්ත්ව අනිත්‍ය ගැන බණ කියලා. ඒ කට්ටියත් අනිත්‍ය ගැන බණ අහලා බ්‍රහ්මසාර හැසිරෙලා බ්‍රහ්ම ලෝකෙට ගිහින්. ඉතින් අනිත්‍ය ගැන තේරුම් ගත්ත බෝසත්ත්වෝ එනම් හොතපන්න වෙලා තියෙනවා නේ. ඊළඟට අනිත්‍ය ගැන බණ අහපු අනිත් ශ්‍රාවකෝ හොතපන්න වෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඕනේ නැහැ. අපි මේ ලකන අනිත්‍ය තේරුම් ගන්න. අපි මේ ලැගෙන දුක තේරුම් ගන්න. අපි මේ ලැගෙන අනාත්ම තේරුම් ගන්න බුදුරණවහන්සේ ධර්මයක් අවශ්‍ය නැහැ. ඒක ලෝකයේ සම්මත සත්‍යයක්. ඒ කියන්නේ ලෝකයේ තුල සත්‍යයක්. ඒක ලෝකයේ තුල බුද්ධිය දින කියලා තේරුම් ගන්න. බුදුරණවහන්සේගෙන් තොර වුණත් ලෝකයේ තුල නිවැරදි දර්ශනයක් කියන කෙනාට තේරුම් ගන්න. ලෝකෝත්තර මාර්ගයට යනකොට මෙතනින් එහා දෙයක් හොයන්නේ. අන්න ඒක තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරපු ත්‍රිලක්ෂණය තුල තියෙන්නේ. අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ කියලා තියෙන්නේ. අන්න ඒ කාරණා. ඒක අපිට මේ සාමාන්‍ය දැන් තේරෙන විදිහට තේරුම් ගන්න බෑ. මේක හරියට දැක්කනම් අනිත්‍ය දැක්කනම් ඇති දුක්ඛ ලක්ෂණෙන් දකින අනාත්ම ලක්ෂණෙන් දකින මේකේ සූති පුදුරනස් වැහැද කරනවා. අනිත්‍ය සංඥා වඩනකොට අනාත්ම සංඥාන් සන්තහාති අනාත්ම සංඥා පීඩනවා. අය අනාත්ම සංඥා වඩන්න දෙයක් නෑ. අනිත්‍ය ලක්ෂණේ දැක්කනම් සෝතපන්න. අනිත්‍ය ලක්ෂණේ දැක්කනම් දුක්ඛ ලක්ෂණෙන් දකිනවා අනාත්ම ලක්ෂණෙන් දකිනවා. හැබැයි ප්‍රඥා චක්කුසේෙන් දකින මෙන්න මේ බුදුරණවහන්සේ විග්‍රහ කරපු කාරණා. එතකන් අපට හැබැයි අපේ රාමුවත් එක්ක අපි මේක තේරුම් අරගෙන ලෝකයට නොඇලී නොගැටී ඉන්නට ඕනේ. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මය අහන්නේ නැතුව අපි ලෝකයට නොඇලී නොගැටී ඉඳලා යම්කිසි ප්‍රතිපදාවක් පුරු කරා කියලා ධර්මය අමුද කරන්න බැහැ. ධර්මය අවබෝධ කරගන්න බුදුරණවහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයට අනුව ප්‍රඥා චක්කුසේ වැඩෙන විදිහට අපි ප්‍රතිපදාව පුරු කරලා ඒ ප්‍රඥා චක්කුසෙන් තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දකින්නේ.
අද්දුව කියන වචනේ කියනවා මේ ළඟදී දැක්ක ඇතරම ඒක ගොඩාක් මේ අනිත්‍ය කියන එක විශ්තිර නැහැ කියලා නිර්වචනය මම ඇත්තටම ගොඩක් දැක්කා. අනිත්‍ය කියන එක නෙවෙයිච්ච කඩලා විග්‍රහ කිරීමත් එක්ක ඒක වැරදි කියලා මම මේ දේශනාවත් එක්ක කරුණ කිව්වා. අනිත්‍යයි කියන්නේ මේකයි. ඒකට තමයි අද්දුව කියලා කාරණාව ආයේ ඉස්මතු කරලා. එතකොට අනිත්‍යයි කියන්නේ විශ්තිර නැත්නම් අද්දුවයි කියන්නේ. නමුත් එතකොට බලන්න බුදුරණවහන්සේගේ ධර්මයේ හරියට තේරුම් ගත්තේ නැති වුණාම පොතනකින් හරි තමන්ගේ දෘෂ්ටියට අවශ්‍යතාවයේ විදිහට දේශනාව ගලප ගන්නවා. අන්න ඒක තමයි අර තේර සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරේ. බුදුරණවහන්සේගේ ධර්මයේ මහා. ඒ ධර්මයෙන්ම දරාගෙන ඒ ධර්මයෙන්ම තමයි මේ ගලපන්නේ. හැබැයි තමන්ගේ රාමුවත් එක්ක අන්න මිත්‍යා දෘෂ්ටිය. අන්නේ තමයි නුවණ ප්‍රඥාව කියන කාරණා අවශ්‍ය වෙන්නේ. ඒක නැතිව කවදාවත් ඉඳන් හොයන්න බැහැ. ඒක දැඩි නැහැ. ඒක නිවන් තමයි. දැඩි දුව කියන්නේ දැඩි කියන්නේ. දුඩ කියන කාරණා දැඩි කියන්නේ. අද්දුව කියන්නේ දැඩි නේ. ඒ කියන්නේ අර අනිත්‍ය කියන එක ටිකක් තව එහාට ගිහිල්ලා තියෙනවා. දැඩි දැඩි කියන්නේ දුව. අද්දුව කියන්නේ දැඩි නැහැ, දුඩ නැහැ කියන කාරණා. අරකම තමයි පොඩ්ඩක් මෝරලා ගිහිල්ලා තමයි.
ලෝකෙට වෙලා වගේ එකක්
තියෙනවා. ඔව්. දැන් අර ශාසන කියන එක තවත් එහාට ගිය කතියක් තියෙනවානේ. ඒ කියන්නේ විනාශ වෙන්නේ නැහැ කියන එක තවත් යකේ එහාට ගිය කතියක් වගේ දැන් විකල බක බ්‍රහ්මයා කියන දේ. කන්නේ වගේ දෙයක් කීප කතියක් තියෙනවා. නමුත් යටින් තියෙනවා මේ හැම එකම අනිත්‍යය කියන ඔව් ඒ පැවැත්ම යටින් තියෙනවා. ඒක අර ශාසන විචිත කියන කාරණා දෙක සක්කාදිරි කැඩීමත් එක්ක දුරවට. නමුත් ඊට වඩා පොඩි අර්ථයක් ඉස්සරහට එනවා. රූපයට හේතුව කියනකොට අපිට මූලිකව අපට හතර මහා ධාතු ඇති හතර මහා ධාතු අල්ල ගන්න පුළුවන්. මූලිකව අපට අහු වෙන කාරණා. නමුත් පොන්න මාසෝච්චි පැහැදිලි කරනවානේ දැන් එතන හිතනවන කාරණා. අපිට මූලිකව අපි ඇති හතර මහා ධාතු අල්ලගෙන අපි මේක කරන්න ඕනේ. පොන්න මාසෝච්චි පැහැදිලි කරනවා රූපයට හේතුව හතර මහා ධාතු හතර මහා ධාතු පාදාගෙන කියලා. හේතු රූපයට හේතුව රූපවලස්කන්ධයට හේතුව අතර මහා ධාතු අතර මහා ධාතු උපාදාන. වේදනාවට හේතුව ස්පර්ශය. සංඥාවට හේතුව ස්පර්ශය. සංස්කාරට හේතුව ස්පර්ශය. විඥාණයට හේතුව නාම රූප. එතකොට ඔය ඔයදී විග්‍රහ කරනවා. එතකොට හේතුව විඥාණය කියන්නේ නාම රූප නෙමෙයි. ස්පර්ශය කියන්නේ වේදනාව නෙමෙයි. එහෙනම් හතර මහා ධාතු කියන්නේ රූප නෙමෙයි. ඒ හතරේ කියන දේ බලන්න. හතර මහා ස්පර්ශය කියන්නේ වේදනාව නෙමෙයි. ස්පර්ශ කියන්නේ සංඥාවක් නෙමෙයි. ස්පර්ශ කියන්නේ සංකාරයක් නෙමෙයි. ස්පර්ශයෙන් හටගන්නේ. විඥාන කියන්නේ නාම රූප නෙමෙයි. නාම රූපෙන් හටගන්නේ. හතර මහා ධාතු නෙමෙයි. හරියට අපි හොයනකොට මෙන්න මේ සංස්කරණයත් එක්ක අහුවෙන්න ඕනේ. හතර මහා ධාතු ප්‍රත්‍යක් කියන කාරණාව. හැබැයි මේ ප්‍රත්‍ය කියනකොට ඇත්ත හතර මහා ධාතු නෙමෙයි. උපාදින්න. උපාදානෙත් එක මේ කාරණාව වෙන්න ඕනේ. මේ සියල්ලංගෙම අපට හරියටම රූපේ හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංකාරයේ හෝ විඥානයේ හෝ මේ පහේම හේතුව අහුවෙනකොට හේතුව ඇති බව අහුණා නම් හරියට හේතු දැකලා නැහැ. දැන් අපට රූපේ හේතුව ඇති බව අපට අහුවෙන්නේ ගොඩක් වෙලාවට ගොරෝසු අපට අතර මහා ධාතු ප්‍රකට නිසා. නමුත් අපි මානසික අපට පස්සේ ඇති බව තියෙනවා. අපේ මානසිකව මේ නාම රූප ඇති බව තියෙනවා. අපි අපට අර අතර මහා ධාතු වගේ ප්‍රකට නැති නිසා අපි හිතනවා අපට ඒක ඇති බව නැහැ කියලා. මං කියපු කාරණා තේරුණාද? ඒ කියන්නේ දැන් අපට ඇත්තටම රූපය වෙනකොට හතර මහා ධාතු කියන කාරණාව ඇති බව අපට අහුවෙලා තියෙනවා. ප්‍රකට වෙනවා. දැන් වටාත් කියලා දැක්කම එහෙම අපිට මේකත් එක්ක හතර මහා ධාතු කරන ප්‍රකට වෙලා තියෙනවා. අපිට ඒ නිසා හිතනවා මේක අපට ඇති බව අහුවෙලා තියෙනවා කියලා. නමුත් අපි පස්සේ නිසා සංඥාව වේදනාව කියන කාරණාවේදී අපට ඒක ඇති බව කියලා අහුවෙන්නේ නැහැ. අපිට ඒක මානසිකව අපි තේරුම් ගන්න. නමුත් ඒකත් අපට ඇති බව අහුවෙලා. අපට හරියටම ඇති බව අහුවෙන්නේ නැත්තේ දුක්ඛ අඥාන සම්මුදය අඥාන නිරෝධ අඥාන මග්ගය අඥාන කියන මේ කාරණා හතරම අහුවෙන්නට ඕන. මේ කාරණා හතරම ප්‍රතිහැඩි ලැබුණා නම් අන්න එතකොට හේතුව ඇති බවක් අහුවෙලා නැහැ. හේතුව තමයි අඥානක. එතකොට එහෙනම් දැන් හේතුව අහුනේ හේතුව දෙකින්. හේතුව අහුනේ මේ දුක සකස් වෙන්න
හේතුව වුණේ හේතුව දැකීම. දුක සකස් වෙන්න හේතුව තමයි හේතුව දැකීම. එහෙනම් හේතුව දැකීමෙන් තමයි මේ හේතු දුක සකස් වෙන හේතුව වුණේ. එහෙනම් දුක සකස් වෙන කාරණාවේ හේතුවට ස්ථිරත්වයක් ඉන්නේ නැහැ. මොකද දැන් හේතුව දක්වන නිසා. එතකන් අපට කොයි හෝ ක්‍රමයකට අපිට අර මානසිකව අපට බහුවේ වශයෙන් හේතුව නොතේරුණාට අපි සාමාන්‍යයෙන් නාම රූපීය විඥානීය හරි ස්පර්ශයයි කියලා හිතුවට අපිට හේතුව යම් හරි නැති බවක් අහුරන. අර රූපේ දැන් අපි ඒ නිසා අපට අර රූපේ කියන කාරණාව ගොරෝසු වෙන එක හිතන්න දෙයක් නෑ වැඩි. රූපේ ගොරෝසු අහු වුණේම එතනම හිතන්න දෙයක් තියෙනවා. අපිට වේදනාවේ සංඥාවේ සංස්කාරයේ විඥානීය පත්‍ය උච්ච ස්පර්ශ විත් නාම රූප කියන කාරණාවෙත් හේතුව ඇති බව අහු වෙලාමයි. මං කියපු කාරණා තේරෙනවද? අපිට රූපයේ ඇති බව රූපයේ හේතුව ඇති බව අහු වුණේ වේදනා සංඥා සංස්කාර විඥාන තුල හේතුව ඇති බව අහු වෙලා නැතුව නෙමෙයි. ඒ වගේ හේතුවත් ඇති බව අහු වෙලාමයි අපිට රූපේතුව හේතුව ඇති බව අහු වෙන්නේ. හරියට දැක්කනම් වේදනා සංඥා චේතනා සංග විඥාන කියන කාරණාවෙත් හේතුව ඇති බව අහු වෙන්නේ නැහැ කියන්නේම රූපයේ හේතුවත් ඇති බව අහු වෙන්නේ. අන්න එතන තමයි නිවැරදිවම දුක පිළිසින්න හොයන්නේ. සමුදය ප්‍රහාණය වෙන්නේ, නිරෝධය සාක්ෂාත් වෙන්නේ, මඟ වැඩෙන්නේ. අන්න ඒක තමයි සත්‍ය ඥාන හතර මාර්ගයට ඇවිල්ලා. එහෙනම් අපිට හැබැයි හොඳ බිම්මක් ඒක. තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට රූපය ඇති බව අහු වෙනවා කියන කාරණාව හොඳ බිම්මක් අපිට තේරුම් ගන්න අපිට තව මේක තව ඉදිරියට යන්න ඕනේ කියන කාරණා. ඇයි අපිට රූපය ඇති බව අහු වෙනවන්නේ? ඒක අපි ලෝකයේ හැමෝටම අහු වෙන දෙයක්. අපිට රහත් වෙනකම්ම අහු වෙන දෙයක්. මඤ්ඤණාව රහත් වෙනකම්ම තියෙනවා. සේකගෙනා තමයි මේක විද්‍යාණයක් එක්ක මාමඤ්ඤී බවට පත් වෙන්නේ. අනිත් සිල් දනාවටම අනිත් කෙනාට කොහොමවත් මෙතන ඉඳහගෙනාට මඤ්ඤණාව ඇති බවම සම්පූර්ණ තියෙනවා. නමුත් සේකයට මඤ්ඤණාව නැති වෙනව නෙමෙයි. එයාගේ නෝනත් එක්ක මේ කාරණා ප්‍රකට වෙම තියෙනවා. එතකම් පටවිය ඇත ආපෝ ඇත තේජෝ වායුව ඇත තියෙන කාරණා තියෙනවා. සේක වෙනකොට පටවියේ මාමඤ්ඤණාවක් එක්ක විද්‍යාණයක් එක්ක තියෙනවා. මෙතන මේ ඇති බවක් නෙවෙයි සකස් වෙච්ච බවක්. ඒකට උදාහරණයක් කියන්නේ කඩපු සරස කුවාවෙන්. ඒ දන්ද බල්ලගේ දැන් අපි දකින්නේ බල්ලා නැහැ කියලානේ. බල්ලෙක් නැද්ද එතන? ඒක වැරදි. වතුරේ බල්ලෙක් නැහැ කියන එක වැරදි. අන්න ඒ වගේ තමයි අපිට මේ ලෝකයේ අපි මේ හේතුපත් හොයන්න එනකොට අපිට අහු වෙන කාරණාව. සේකගෙනාගේ ස්වභාවය වතුරේ බල්ලෙක් ඇති බව හෝ නැති බව නෙවෙයි සකස් වෙන බව දකින්නේ. එතකොට යා ඇති බව ගන්නෙත් නැහැ, නැති බව ගන්නෙත් නැහැ. සකස් වෙනවා දකින්න රහතන් වහන්සේගේ තමයි මේක වචනයක් දෙන්නේ නැහැ කියන්නේ. කියන්න වචනයක් නැහැ ඒක. ලෝකේතර වචනයක් කියන්නේ නැහැ. ඒකට කිසිම පැනවීමක් කරන්න බෑ. රහතන් වහන්සේ කියන විග්‍රහය කරන්න යන්න තියෙන්නේ මේක ඉක්මවුවා කියන එක. සංකතේ ඉක්මවුවා සංකතයේ තුලින්මයි රහතන් වහන්සේ නිර්වචනය කරන්න දෙන්නේ. මේක ඉක්මවුවා මිසක් ඉක්මවපු රහතන් වහන්සේට අදාළත් නැහැ. නිමිත්ත කියන නිල් පාටද කුදු පාටද කතු පාටද උතුරට ගියාද අපොන්ටද ගියාද ඒක සැර නැද්ද ආලෝකයේ අඩුද ඒවා ඔක්කොම කිස් වචන. ඒ වගේ තමයි රහතන් වහන්සේ කර්ම විද්‍යාවද රහතන් වහන්සේ භුෂ්ම ගන්නවද රහතන් වහන්සේ අරුග ගන්නවද රහතන් වහන්සේ මේ ප්‍රශ්නේ ඔක්කොම ඉන්නේ රහතන් වහන්සේ කියන කාරණාව නොදන්නාකමද. රහතන් වහන්සේ කියන කාරණාව දන්නේ රහත් වෙන්න කලින් මේ සකස් වෙන ආකාරය දකිනකොට. සකස් වෙන ආකාරය දකිනවා කියලා කියන්නේ පරිසම්පදා වෙන්නේ අනිත්‍ය දුක්ඛ නත්ත වෙනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ නත්ත දිලක්ෂණේ හරියට අහුනවා කියන්නේ ධම දැක්ක කියන්නේ. ධම දැකීමත් එක්ක රහතන් වහන්සේගේ ප්‍රශ්නේ ආගන වාසී උස්ම ගන්න කොහොමද? රාගන වාසී අය රූප දකින්නේ කොහොමද? ආගන වාසී කර්ම විභාග දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නෑ. ප්‍රශ්නේ තියෙන්නම පටිච්චසමුප්පාදේ දන්නේ නැති නිසා. අනිත්‍ය දුක්ඛ අනාත්මව දන්නේ නැති නිසා. එහෙනම් අපි හේවියුත්තේ අප රාගන වාසී ගැන ප්‍රශ්නේ තියෙනවා නම් අපි හේවියුත්තේ රාගන වාසී ගැන නෙමෙයි. හේවියුත්තේ පටිච්චසමුප්පාදේ දේරුම් ගන්නත්. හේවියුත්තේ ත්‍රිලක්ෂණේ දේරුම් ගන්න. හරියට ත්‍රිලක්ෂණේ පටිච්චසමුප්පාදේ දේරුනා නම් එයාට තියෙන අරකට උත්තරේ තමයි ප්‍රශ්නේ නැති වෙන්නේ. රහතන් වහන්සේ සම්බන්ධ වෙන ප්‍රශ්නෙට උත්තරේ තමයි ප්‍රශ්නේ නැති වෙන එක විලක්ෂණිය හරියට අහුනාට පස්සේ. ඒක අහු නොවෙච්ච නිසා තමයි ප්‍රශ්නේ. ඉතින් එහෙනම් අපට ඇත්තටම මේ අපට තම තමන්ට තේරුම් ගන්න හොඳ කරුණ තමයි මේ මතුවෙච්ච කාරණා අපට ප්‍රකට වෙනකොට යම් කිසි දෙයක් හේතු ඇති බව. එහෙනම් අපි දැනගන්න ඕනේ අපට අනිත් දේවල්වත් හේතු ඇති බව අහුවෙලා. ඇස දැක්කනම් කනත් අපි අහුවෙන්න ඕනේ. එනනම් අපි වේදනා සංඥා සංකාර විඥාන දැක්කම අපේ රූපය අහු වෙනවා.
ඉතින් ඒක නිසා අපි තව තවත් එතනින් එහාට දකින්න අවශ්‍ය ඇහැට මාර්ගය ඉදිරි කරගන්න. ඒ කියන්නේ ඔක දකින්න පුළුවන් ප්‍රඥා චක්කුසේරණි. එහෙනම් දකින්න ඕනේ ඇහැට අවශ්‍ය ප්‍රතිපදාව මේ ධර්මයේ තුලින් තව තවත් අපි තුල අධ්‍යාත්ම විචක්ෂණියත් එක්ක ඇති කරගන්නකොට අන්න අපිට පුළුවන් කල වෙනවා ඒ ධර්ම සත්‍යක සත්‍ය ලබන්න.
මේ විදිහට අපි මේ රැස්කරගත්ත සියලු කුණ ධනයන් ඒ වගේම මේ විදිහට ධර්ම සාකච්ඡා කිරීමෙන් අපි තුල වඩහා ගන්න යම් දෙයක් ඇති වුණා නම් මේ සියලු දේ අපි පළමුවෙන්ම මේ ශාසනයට